සියලු දෙනාම සුගත තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ආරිපවාද කමා කරගෙන සද්ධර්ම දේශනාව සම්බන්ධ වෙමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සියලු දෙනා මම මේ කියන විදිහට කල්පනා කරගන්න. හිතට අවංකවම මේ ආකාරයෙන් සියලු දෙනාම සිහිපත් කරගන්න මොහොත. මේ අනන්ත සසර පුරාවට මං එන ගමනේ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමි සකෘදාගාමි සෝතාපන්න මග්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට සීල ලෝක සීල සත්‍යයන්ටම දන හෝ නොදන ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා වචන මාත්‍රයකින් හෝ වේවා සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා මගෙන් වදින හුලම් පොදකින් හෝ වේවා අවඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් අකටියුත්තක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණානම් ඒ උත්තරීතරාරයන් වහන්සේලා මාහට දසදහස්වර කෝටි ලක්ෂවර කමාකර වැඩවදාරණ සේක්වා. ඒ වගේම සියලු දෙනාම එක මදිෂ්ඨානකින් යුක්තව මේ සද්ධර්ම මණ්ඩපය තුළදීම දහසක් නම් ප්‍රතිමණ්ඩිත උත්තරීතර සෝතාපන්න ඵලයේ මම පිහිටනවාමයි කියන අදිෂ්ඨානයෙන් යුක්තව ඒ වගේම සෝතාපන්න ඵලයේ පිහිටාගෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඉතිරි මාර්ගඵලයන් පූර්ණේ කරගෙන අදරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය මේ ආසනෙන් නැගිටින්නට පෙර මම ඒකාන්තෙම සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සියලු දෙනාම සද්ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අදිෂ්ඨාන කරගන්න. අද උදෑසනම පින්විතනේ සුබ මොහොතෙන් දෙවිවන්ගේ සාදුකාර මැද්දේ දෙවි බමුන්ගේ ආශිර්වාද මැද්දේ කුල දරුවන් 30 දෙනෙක් විතර ශාසනයට පූජා වුණා. පුංචි පුංචි කොළු ගැටව ටික ඔබ දැක්ක ඇති නැෂනල් ලෑන්ඩ් එකේ නර පැත්තට යනවා. දැන් පැවිදිලා ඉවරයි. එහෙම තමයි අපි. අවුනා නම් පැවිදි කරා. ඒ දෙමව්පිය පින්තුනේ තමන්ගේ හිතෙන් ඒ දරුවංග ශාසනයට පූජා කරලයි තියෙන්නේ. ඒ දෙමව්පිය තාම මෙතෙන්ට ආවෙ නැහනේ. ඔය හිස් ආසන එහෙම තියනවා නම් චුට්ටක් ඒවා පුරවමු ඉස්සරහට ඇවිල්ලා තැන් තැන් වල. මොකද තව ටිකකින් ඒ පිරිස එනවා. එතකොට එයාට පිටිපස්සෙන් ඉඳ තියමු නැත්නම් මැදින් එන්නවොත් ටිකක් කරදර වෙයි. ඔබ ඉදිරියෙන් හිස් ආසනයක් තියනවා නම් ඉස්සරහට. හරි. බොහෝ කාලයක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දෙඟතුනි. ඒ දෙමාපියන්ටත් ඒ වගේම විශේෂයෙන් ඒ දරුවන්ටත් කෙමෙන් කෙමෙන් අවබෝධයට පත් වෙලා තියෙන දෙඟතුනි. ඒගොල්ලෝ මිනිස් යෝනේ මොකටද කියලා. දරුවෙක්ව මේ ලෝකෙට අරන් එන එක මහ ලොකු දෙයක් නෙමෙයි දෙඟතුනි. ඒක ඕනම මිනිස්සෙක්ට ගැහණියෙක්ට එකතු වුණා නම් කරන්න පුළුවන් දෙයක්. තිරිසන් සත්වයන්ටත් කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒක මහා අමුතු කුසලතාවයක් නෙමෙයි. මේ ලෝකෙට දරුවෙක් අරන් එනවා කියන කාරණාව. දෙමාපියන් දෙන්නෙක් ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ පින්වතුනි. ඒ දෙමාපියන් දරුවට යහමඟ පෙන්වලා දෙන්න පටන් ගන්නකොට. දෙමාපියෝ ඕනතරම් උත්සාහ කරනවා. ඔබත් අහලා ඇති පුතේ අපිට ලබා ගන්න බැරි වෙච්ච දේවල් අපි කොහොම හරි උඹලට ලබා දෙනවා කියලා. අපි විඳින්න නැති සැප උඹලට කොහොම හරි දෙනවා කියලා. අපිට මේ ජීවිතේ මොකක් හරි දුකක් විඳින්න සිද්ධ වුණා නම් කවදාකවත් අපි උඹලට ඔන්නෝ කියන දුක දෙන්නේ නැහැ කියලා. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පින්තුනේ ඔබට ওই ටික කරගන්න ඕන නම් අවංකවම දරුවගේ මූණ දිහා බලාගෙන අවංකවම නම් ඔබ ওই කියන කතාව කියන්නේ පින්තුනේ. ඉස්සෙල් ඔබ තේරුම් ගන්න ඕනේ දුක කියන්නේ මොකක්ද කියලා. දහමක් අවබෝධ කරගත කෙනෙක් විතරයි පින්තුනේ දුක කියන එක හරියට අවබෝධ කරගෙන තියෙන්නේ. එහෙනම් ඒ වගේ මේ දෙමාපියන් මේ දුක කියන එක හරියට අවබෝධ කරගත්තා නම් දැන් එයා දන්නවා පින්තුනේ එයාගේ පොඩි කාලේ එයා හැදුණු වැඩුණු කාලේ Tamanta නොලැබිච්ච සත්පුරුෂ සේවනය මේ දරුවන්ට ලබා දෙන එකට වඩා දරුවන්ට දෙන්න පුළුවන් දායාදයක් නැති බව ඔබ හොඳටම දන්නවා පින්තුනේ. ඔබට සත්පුරුෂ සේවනය නොලැබුණු කම නිසා ඔබ කොච්චර වැරදි පාරවල ගියාද කියලා. අපි සමහරක් විට අපි ගත්ත අධ්‍යාපනය ගැන මහා උජාරුවට කතා කරනවා. කෙනෙක්ගෙන් අහුවොත් එමේ වාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? කෙනෙක් කියයි මම ශිෂ්‍යත්වේ පාස්. තව කෙනෙක් කියයි මම අට පාස්. තව කෙනෙක් කියයි මං ඕ ලෙවල් පාස්. A level pass, MBBS pass, උපාධි පාස් ආදී වශයෙන්. සමයි. ඔය පාස් කියන වචනේ ඔතන වැරදි දෙයක්. හරි කතාව නම් fail. මොකද ඉස්කෝලේ ගියේ ඉගෙන ගත්තේ සතුට හොයන්න. සතුට හොයන්න හැරෙන්න වෙන කිසිම දෙයක් ඔබ කරේ නැහැ නේ පිටින් ජීවිතේ. සතුටක හොයාගෙන ගිහිල්ලා ගත්ත හැම ක්‍රමවේදයක්ම වැරදුනා නම් කොහොමද ඔබ කියන්නේ පාස් කියලා? ඒ හැමතැනකම fail. හරිනම් කියන්න ඕනේ සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ශිෂ්‍යත්වේ කරා fail. අටේ පන්ති පාස් වුණොත් මට සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි මං හිතාගෙන හිටියේ. අටේ පන්තියට ගියා, විභාග ටිකක් ලිව්වා, හැබැයි fail. ඕ ලෙවල් ඒ ලෙවල් ලිව්වම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. ඒකක් කරා, හැබැයි fail. විශ්වවිද්‍යාලෙ ගියාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන් හිටියා. ඒකක් කරා, හැබැයි fail. දැන් එතනින් එහාටත් ඔබ හිතාගන්න. රස්සාවක් කරාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා. ඒ කියන්නේ පාස් වෙන්නේ එතකොට කියලා හිතාගත්තා, හැබැයි fail. ප්‍රොමෝෂන් එක හම්බුනහම තමයි මට සතුටින් ඉන්න පුළුවන්. ඒ උසස් වීම ලැබුණාම වැඩේ හරි. එතකොට සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා, හැබැයි fail. කොහොමද දන්නේ fail කියලා? මං කොහොමද දන්නේ ඒක fail කියලා? තව ඉස්සරහට යන්න පොඩ්ඩක්. ගෙයක් හදාගත්තාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා, ගේ හැදුවා, හැබැයි fail. විවාහයක් කරගත්තාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා, විවාහය කරගත්තා, හැබැයි fail. දරුවෙක් හදාගත්තාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා, ඒකත් කරා, හැබැයි fail. කෝටිපතියෙක් වුණාම තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතාගත්තා. ඒකත් කරා, හැබැයි fail. ඔය ඔක්කොම fail කියලා මම දන්නේ පින්විතන. ඔය හැම જાතියකින්ම අය මෙතන ඉන්නවා. එහෙම තමයි මම ඒක දන්නේ. ඔබ දැන් ඉන්නේ කතා කරන වැඩි වුණා. සතියෙම කතා කළා මේ ඉන්නේ එක. මම කටට දැන් බ්‍රේක් නෑ. තමන්න කරගෙන යන්න. ඔය හැම જાතිකෙමයි මෙතන ඉන්නවා. හවුද නැද්ද? ශිෂ්‍යත්වේ පාස්, අට පාස්, ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් පාස්, උපාධි ලාභි, BSc, MSc, PhD, MBBS. හැබැයි මෙතන ඉන්නවනේ. ඔය ඔක්කොම පාස් වෙච්ච නිසා නෙමෙයි මෙතනට ආවේ. තාම fail. මොකද ඔය එකපාරක් හරි පිංගදෙන හරි පාර නම් මම ඔබට නිරන්තරයෙන් මතක් කරන කාරණා. එහෙනම් මේ දේශනාව තියෙනවනේ කොහෙද? ඔබේ ගෙදරනේ. එහෙනම් උපාදිලාභියා නම් මේ ජීවිතේ ජයගෙන තියෙන්නේ. එහෙනම් මේ සෙමිනායක නැත්තම් මේ සර්මන් එක නැත්තම් මේ දේශනාව තියෙනවනේ පිංගදෙන ඔබේ ගෙදර. මෙතන නෙමෙයි. දැන් ඇත්තටම ආවකම හිතලා බලන්න. ඔබ සාර්ථකත්වය කියලා හිතා ගන්නවා පින්වතුනි ලොකු ගයක් තියෙන එක. මට ඒක එහෙම ගන්න නැහැ. ලොකු ගයක් තියෙන එක සාර්ථකත්වය කියලා හිතාගෙන ඉන්න ඔබ මෙතනට ඇවිල්ලා මගෙන් බණ අහන. දැන් හරියයිද? මේ ඔබ කරන වැඩේ වැරදි කියලා මම මේ පෙන්වලා දෙන්නේ. මෙතනට එන්නේ ඇයි කියලා මම ඔබෙන් මේ අහන්නේ. ඔබ මෙතනට එන නිසා ඉතින් අපි එල්ල බණ ටිකක් කියලා නෝ. ආවේ නැත්තම් මේ වල්ලහැට එන්නේ නැහැ. ලොකු ගයක් හදා ගන්න ඕනේ. නම් ඔබ ගිහිල්ලා අවවාද ගන්න ඕනේ කාගෙන්? ලොකු ගයක් තියෙන කෙනෙක්ගේ. මට ලොකු ගයක් තියෙනවද? මට පොඩි ගයක්වත් තියෙනවද? නැහැ. එහෙනම් මගෙන් අවවාද ගන්න නේ. දැන් හොඳට සල්ලි තිබ්බහම නේද සතුටින් ඉන්න පුළුවන්. ඒක නේද සාර්ථකත්වය? මට සල්ලි තියෙනවද? ඒත් නැහැ. එහෙනම් මෙහෙන් දරුවෝ හදාගත්තාම නම් සතුටින් ඉන්න පුළුවන්. මට දරුවෝ ඉන්නවා. මගේ දරුවෝ කියලා නැහැ. අර ඉන්න දරුවෝ ටික තමයි. මට දාව උපන් දරුවෝ නැහැ. ශාසනයේ දරුවෝ ටික ඉන්නේ මට. එහෙනම් ඔබ මගෙන් අවවාද ගන්න එක වැරදි පිංගතුනි. එහෙම නැත්නම් ඔබ සාර්ථකත්වය කියලා ඩිෆයින් කරගත්ත එක වැරදි. ඒ කියන්නේ ඔබ නොකිය කියනවා. අපි හඳුන්නේ අපි සාර්ථකත්වය කියලා හිතාගෙන ඉඳලා කරගත හැම දෙයක්ම පාස් නෙමෙයි ෆේල්. ඔය දෙමව්පිය පින්වතුනි තේරුම් අරගෙන තියෙන්නේ ඒගොල්ලෝ ජීවිතයේ සාර්ථකත්වයේ කියලා හඹාගෙන ගිහපු ඉලක්ක ඔක්කොම ජයග්‍රහණය කරා නෙමෙයි පියමං තබ්බේ. අන්තිමට අසාර්ථකත්වයේ කරයි ඒ ඉලක්ක ඔක්කොම යව අරන් ගියේ කියලා. අන්න ඒ නිසා පින්වතුනි මේ දෙමව්පිය හොඳ දෙමව්පියන්ගෙන් ඉඳන් ශ්‍රේෂ්ඨ දෙමව්පියෝ දක්වා ග්‍රැජුවේට් වෙනවාද? උසස් වීමක් ලබනවා. ඒ උසස් වීම තමයි පින්වතුනි තමන්ගේ දරුවෝ මේ ලෝකේ ලොකුම කෑල්ල කඩා ගන්න කියලා මෙතුවක්කල් කියලා දුන්න ශිල්ප ශාස්ත්‍ර ටික පැත්තකින් තියලා ඒ දරුවන්ට යහමඟ නිවන් මඟ දේශනා කරන තැනකට එක්කන් ඇවිල්ලා අද ඉඳන් මේ දරුවන්ගේ පැවිද්ද උදෙසා අවශ්‍ය කරන යම්කිසි කරුණු කාරණා තියෙනවා නම් එයාගේ සිත් සතන් ඒ ආකාරයෙන් තනන්න අවශ්‍ය කරන මොනෑම හෝ ගුරුහරුකම් ලබා දෙන්න තියෙනවා නම් අන්න ඒ ටික ලබා දෙන්න කියලා මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරා. ඒ කියන්නේ සමහර විට ඔබේ අද අතේ ඉන්න දරුවා උස් මහත් වෙලා ඔබ වගේ බණ අහන්න ඇවිල්ලා පුටුවක වාඩිලා ඉන්න දවසක අද සුදුවැන්දගෙන ගිහින් ඒ පුංචි පුතා දවසක මේ ආසනේ වාඩිලා ඒ දරුවට බණ ටිකක් කියයි. කලන වැටේ ස්වභාවයක පින්තුනේ. අපි පටන් ගන්නකොටම කිව්වා දරුවනේ දෙමාපියනේ අපි මේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ ඉස්කෝලේ පාඨමාලාව නැත්තම් දහම් පාසල් පාඨමාලාව කියලා දෙන්නේ නැහැ. මොකද මේක දහම් පාසලක් නෙමෙයි ඒ අර්ථයෙන්. මේක සාර ධර්ම පාසලක් වෙනතින්. හොඳ මිනිස්සු බවට පත් වෙන්නේ කොහොමද කියලා උගන්වන තැනක්. විභාග තියලා සමත් කරන තැනක් නෙමෙයි. කොහොමත් ඔබටත් අපි එහෙම නෙමෙයිනේ කටයුතු කරන්න කියලා තියෙන්නේ. මං කට කැඩෙනකම් කියලා දෙන ඉතින් දහම් දැනුම නෙමෙයි වැදගත් කියලා. මම ඔබට කියලා තියෙනවා නේද මං දන්න දහම බොහොම පොඩ්ඩයි කියලා. දහම් දැනුමයි දහම් අවබෝධයයි කියලා කියන්නේ දෙකක් වෙනතට. දහම් දැනුම කියලා කියන්නේ ගහම් කරුණු. කරුණු ගොඩාක් දන්න කෙනාට ගොඩාක් දැනුම තියෙනවා කියලා අපි කියනවා. දහම් අවබෝධය කෙනෙක්ට තියෙනවද නැද්ද කියලා බලා ගන්න තියෙන එකම විදිහ පින්වතුනි එයාගේ ගති පැවැතුම් වල වෙනස් වීමක් විශ්දලා තියෙනවද කියන එක. තථාගතයන් වහන්සේට සුගතයන් වහන්සේ කියලා කියනවා නේද? උන්වහන්සේ නිවනට අනුගත වුණා පින්වතුනි. ඒ කියන්නේ උන්වහන්සේගේ ගති වෙනස් වුණා. සසරක් පුරාවට උන්වහන්සේ කරගෙන ආවේ උන්වහන්සේ ගාව තිබ්බ රාග ද්වේෂ මෝහ ගති දුරු කර කර දුරු කර කර වීතරාගී වීතදෝෂී වීතමෝහි ගති උන්වහන්සේ තුල ඇති කරගෙන ආවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පින්නේ සුගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට බිහි වුණා. ඔබටත් සුගතිගාමී වෙන්න ඕනේ නම් නැතනම් සුගතිය ඔබ තුල ඇති කර ගන්න ඕන නම් පින්වතුනි ඔබේ ගති වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක පටන් ගන්න ඕනේ ඔබ තුල. ලෝකයට ඇඟිල්ල දික් කරලා කියන්න එපා පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු හරි දරුණුයි කියලා. ඔබ වෙනස් වෙන පටන් ගන්න නැතුව. තමන් ගැන හොයන එක තුල තමයි පින්වතුනි ඔබේ නිවන තියෙන්නේ. තව කෙනෙක් ගැන හොයලා නෙමෙයි ඔබ නිවන් දකින්නේ. තමන් ගැන හොයලා. නිවනේ ආරම්භය තියෙන්නේ තමන් තුල. මම නිරන්තරයෙන් ඔබට මතක් කරන කාරණාව පින්වතුනි ඔක්කොටම කලින් හිතලා බලන්න ඔබ හොඳ අම්ම කෙනෙක්ද කියලා. ඔක්කොටම කලින් හිතලා බලන්න පින්වතුනි ඔබ හොඳ බිරිඳක්ද කියලා. ඔබ හොඳ ස්වාමි පුරුෂයෙක්ද කියලා. හොඳ තාත්තා කෙනෙක්ද කියලා. ඔබ හොඳ බිරිඳක් නෙමෙයි නම් ඔබ හොඳ ස්වාමි පුරුෂයෙක් නෙමෙයි නම් ගෙදර දෙන්න දෙමහල නිතර දෙවේලි රණ්ඩු සරුවල් කරගන්නවා නම් පින්වතුනි දැන් ඔබ කොච්චර කාලේ එනවද බණ අහන්න? අවුරුද්දක් එකමාරක් දෙකක් තුනක් හතරක් කොච්චර කාලද බණ අහනවද? හැබැයි ගෙදර දෙන්න දෙමහල නිරන්තරයෙන් රණ්ඩු වෙනවා. ඇන කොටා ගන්නවා. වචනයක් වැරදුනොත් එල්ලීගෙන යනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. බණ අහලද තියෙන්නේ? දැන් ඔබට දැනගන්න ඕනේ ඔබ සෝතාපන්නයිද නැද්ද කියලා. ඔබ ඇවිල්ලා අහන් ස්වාමීනි මම සෝතාපන්නයි. ඉතින් මම මේ ඔබට පෙන්වලා දෙන්න ඔබට චෙක් කරගන්න. ඒක මට කියන්න බෑනේ. ඔබ චෙක් කරගන්න. ඔබ කොයිතරම් දුරට දහම තුල හික්මිලාද කියලා. මේක ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් වෙනතනේ. දහමේ ගැඹුරට යනවා කියලා කියන එකත් මම එදා ඔබට මතක් කරලා දුන්නා. දහමේ ගැඹුරට යනවා කියලා කියන්නේ ගොඩාක් දහම් කරුණු දැනගන්න එක නෙමෙයි. එක කරුණයි ඕනේ. ඊට පස්සේ පින්වතුනි තමන් තුලයි ගැඹුරට යන්න තියෙන්නේ. තමන් තුල තියෙන කෙලෙස් පින්වතුනි ගැඹුරට ගිහින් තමන්ම අවබෝධ කරගෙන තමාව අවබෝධ කරගෙන දහම නැමැති ආයුධය පාවිච්චි කළා. ගැඹුරට යන්න ඕනේ පින්වතුනි තියෙන කෙලෙස් ටික ඔක්කොම හාරලා දාන්න. හාරලා ඉවත් කළා දාන්න. දහමේ ගැඹුරට යනවා කියලා කිව්වේ ඔන්න ඕක. මිසක් ගොඩාක් දහම් තව තව දහම් කරුණු එකතු කරගෙන දහම් දැනුම වර්ධනය කරගන්න එක තුල නෙමෙයි. ඔබ වැසුරු කරන්න පිඟින්ද මිනිස්සුන්ට ප්‍රිය වෙන්න ඕනේ. ඔබ කඩේකට ඇවිදගෙන ගියත් වින්නුතුනේ ඒ කඩේ සේවය කරන සේවක සේවිකාවන් ඔබ නිතර දෙවේලේ ඒ කඩේට යන එන කෙනෙක් නම් ඒගොල්ලන්ට හිතෙන්න ඕනේ අන්න අර මහත්යෙනෝ අන්න අර නෝනාව යන් යන් බලු මොනවද එයාට ඕනේ කියලා. එහෙම නැත්තම් පින්විතර ඔබ එනවා දැක්කම කඩේ ඉන්න ඔක්කොම කියලා හැංගෙනවනම් ආපු අන්න අර කරච්චලේ අදත් එනවා මන් නැහැ කියන්. ඉතින් මගේ තිබ්බ ගතිය මගේ මම පුරුදු කරපු දෙයක් තිබ්බා මම ඔබත් එක්ක කියන්නයි. පුළුවන් නම් ඔබත් ඒවා ඔබේ ජීවිතේට එකතු කරගන්න. මම අදාගත පුරුද්දක් තිබ්බා පින්වතුනි. ඔබ ගවත ඇති නැතුව නෙමෙයි. නැත්තම් එකතු කරගන්න. මේවා හොඳට ජීවිතේට වටින දේවල් පින්වතුනි. ඔබ තව කෙනෙක්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙන. මොනවාටද පොයින්ට්ස් දාගන්නද? නෑ. පින්වතුනි පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබේ ජීවිතේට ඔබට මුණ ගැන හැම කෙනාගෙම මූණේ හිනාවක් එක්ක අනිත් පැත්තට යවන්න. එයා මූණ එල්ලගෙන ආවත් ඔබත් එක්ක වචනයක් දෙකක් කතා කරාට පස්සේ එයාගේ මූණේ හිනාවක් ඇති කරවල අනිත් පැත්තට යවන්න. අන්න එම අදිස්ථානයක් ගන්න පින්වතුනි. මගේ ගාවට එන කාවවත් ඒ කෙනාගේ මූණේ හිනාවක් නැතු මං අය කණිත් පැත්තට යවන්නේ නැහැ. ඒ කියන්නේ දොසක් දැක්කොත් දොස පෙන්වලා දෙන්නේ නැහැ නෙමෙයි. ඒ කෙනාට දෝෂය පෙන්වලා දෙනවා, ඒ කෙනාට වැරද්ද පෙන්වලා දෙනවා පින්වතුනි. ඒ කෙනාට හැඟෙන්න අරිනවා, අනේ මට මේ දෝෂය මේ අනුපාඩු අහගන්න ලැබෙච්ච එක කොච්චර වාසනාවද මේ පුද්ගලයාගේ. අන්න ඒ නිසා එයා හිනා වෙලා අනිත් පැත්තට යනවා. ඉතින් මම පුරුදු කරපු ගතියක් තිබ්බා පින්වතුනි මං ගිහි කාලේ. ඒ තමයි කොහේ හරි තැනකට ගියොත් කඩේකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙලිෆෝන් එකේ අපි හිතමු මොකක් හරි වැඩකට කස්ටමර් සර්විස් ඩිපාර්ට්මන්ට් එකකට කෝල් එකක් ගන්නවා. එහෙම නැත්නම් ෆ්ලයිට් එකක යන ගමන් කොයි හරි තැනක මට මුණ ගැහුනොත් පින්වතුනි කවුරු හරි කෙනෙක් තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන් උපරිමම කරන බව මට දැනෙන මං අනිවාර්යෙන් කරපු දෙයක් තියෙනවා පින්වතුනි. මම පුළුවන් තරම් උත්සාහ කරා එතනින් මම පිටත් වෙලා යන්න කලින් ඒ කෙනාගේ මැනේජර් කවුද කියලා හොයලා අන්නේ මැනේජර් ගාවට ගිහිල්ලා කියන්නේ ඔබතුමා දන්නවද ඔබතුමා යටතේ මේ සේවය කරන මෙන්න මේ මහත්මිය මට මෙන්න මේ වගේ විශිෂ්ට සේවාවක් ලබා දුන්න කෙනෙක් මාව බොහොම ප්‍රීතියට පත් කරා මගේ සියලුම ඕනෑපාකම් හොයලා දීලා මේ කෙනා මට විශිෂ්ට සේවාවක් ලබා දුන්නා. සමහරවල් වින්දින ගොඩක් වෙලාට වෙන්නේ මේ වෙන්නේ උනේ මොකද මිනිස්සුන්ට පුරුදු නැහැ හොඳ අහලා. මම සමහරවල්ට අහද්දි ආගේ මැනේජර්ට පොඩ්ඩක් එන්න කියලා. ඒ මනස එකපාරට ගල් ගහිනවා. ඇයි පුරුද්ද මොකද? මිනිස්සු බැනලා. හරි පව් නේද පින්කට. මර හොඳට මතකයි. ඔය ප්ලේන් එකේ මම යනකොට ෆ්ලයිට් එකේ යනකොට ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් එහෙම සමාලාට ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම සේවාව කරනවා පින්වතුනි. ඔබ දන්නවනේ. මේ මිනිස්සු කොච්චර මහන්සිලාද මේ රස්සාව කරන්න කියලා. සමාලාට පිටින්නේ ෆ්ලයිට්ස් එක රටක ඉඳන් තව රටකට යනවා පැය 10ක් විතර. ඊට පස්සේ ආය අනිත් පැත්තට එනවා. එහෙනම් සමහර වෙලාවට ෂිෆ්ට්ස් තියෙනවා පැය 10, 15, 20. ඉතින් ඒගොල්ලන්ට විවේකයක් නැහැ. මොකද ගමන පටන් ගත්ත වෙලාව ඉඳන් ඉතින් ෆ්ලයිට් එකේ ඉන්න හැමෝගෙම ඕනෑපාකම් ඉස්ස සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම කස්ටමර් සර්විස් ඩෙස්ක් එකේ වැඩ කරන කවුරුරා ඉන්නවනම් ඔබට සමානයි පළපුරුදු අත්දැකීම් ඇති. මෙන්න කවදාකවත් කස්ටමර් සර්විස් එකකට කෙනෙක් කතා කරන්නේ නැහනේ හොඳක් කියන්නේ. කස්ටමර් සර්විස් එකකට කතා කරන්නේ ඇයි? තමන්ට වෙච්ච දෝෂයක්, තමන්ට වෙච්ච අඩුපාඩුව. ඒ ආයතනයෙන් තමන්ට වෙච්ච වැරද්ද, කම්ප්ලේන් එකක් දාන්න. එහෙමනේ. නැත්නම් කවදාකවත් ඔබ කස්ටමර් සර්විස් එකට කතා කළා? How can we help you? ඕගොල්ලෝගේ සේවාව නම් නියමයි ඈ. මම ඒක කියන්න කතා කරේ. එහෙනම් බොහොම ස්තුතියි. කවදාවත් එහෙම කරන්නේ නැහැ නේද ඉතින්? සාමාන්‍ය මනුස්සයෙක් එහෙම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ කෝල් එකක් අරගෙන වෙච්ච වැරද්දක් කියන. මේ මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඇයි? කනෙක්ෂන් එක අවුලක්. ඇයි? සල්ලි ටික තාම ඇවිල්ලා නැහැ. ඇයි? මේ මං බඩුවක් ගත්තා. ඒක වැඩ කරන්නේ නැහැ. ඇයි? ඒ කියන්නේ ඒගොල්ලන්ට අහලා පුරුදුම පින්වතුනේ ඔබ නගන දෝෂයක්. කම්ප්ලේන් එකක්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න තව මිනිස්සෙක් නේ එතන ඉන්නේ. මිනිස්සු කැමති නරක අහන්නද හොඳ අහන්නද? හොඳ අහන්න. එහෙනම් හිතලා බලන්න පින්තුනි ඔබ ඇත්තටම මම මේ කියන්නේ ප්‍රායෝගිකව මේ දේවල් ඔබේ ජීවිතේට එකතු කරගන්න. ඔබ මොකක් හරි ආයතනයකින් සේවාවක් ලබා ගත වෙලාවක පින්තුනි ඔබට කස්ටමර් සර්විස් එකට කතා කරන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගික සේවා අංශයට කතා කරන්න අවශ්‍යතාවයක් එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කතා කරන්න. හැබැයි කොයලාවකත් පින්විතනේ ඔබේ හිතේ තියෙන තරහ ඒ මනුස්සයා පිට යවන්න එපා. ගෙදර කරන්ට් එක ගියපු වෙලාවට පින්විතනේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට කෝල් කළා. ඔබේ හිතේ තියෙන තරහ ඔබේ හිතේ තියෙන පිළිම ඒ මනුස්සයා පිට යවන්න එපා. මොකෝ ඒ මනුස්සයාගේ ලෝෆ් කරා නෙමෙයි. ඒ මනුස්සයා එල්ල ලයිට් කනුවකට ගහ පෙරලුවා නෙමෙයි. ඒ මිනිසුන්ට තෝණි පින්විතනේ පුළුවන් තරමින් Tamanට කරන්න පුළුවන් උපරිමයෙන් පාරිභෝගිකයාට යහපත් සේවාවක් සලසන්න කියන කාරණාව ඔබ හිතාගන්න. ඒක තමයි ඒගොල්ලන්ට කරන්න ඕනේ. හරියට ඔබ ඔබේ ආයතනයේ යහපත් සේවාවක් කරන්න, ඔබේ පාරිභෝගිකයන්ට යහපත් සේවාවක් කරන්න ඔබ අදිස්ථාන කරගෙන කටයුතු කරනවා වගේ. පින්දුනි ඒ අයටත් එහෙම කරන්න ඕනේ කියලා හිතාගෙන ඔබ කටයුතු කරන්න. එතකොට පින්දුනි වරදක් වුණත් ඔබ ඒ ෆෝන් එක උස්සලා කෝල් එකක් දීලා ඒ මනුස්සයාට දොස් නගාගෙන යද්දි ඔබ හිතනවාද ඒ මනුස්සයාට ඔබට යහපතක් කරන්න හිතේ කියලා? ඔබට උදව් කරන්න හිතෙයි කියලා. ඔබ වලකට වැටෙනවා. මිනිස්සෙක් ළඟින් ඇවිදන් එනවා. ඒ ඔයි එනකොට මම ඇදලා ගන්නවා ගලියට. එහෙම කිව්වොත් ඒ මනසට හිතේ දෙයක් කරන්නේ. නමුත් ඔබ හොඳින් කතා කරු. එනිසා මගේ පුරුද්දක් තිබ්බා පින්දුනේ කොයි හරි වෙලාවක මම ටෙලිෆෝන් එකෙන් කාට හරි කතා කරොත් කස්ටමර් සර්විස් ඩිපාර්ට්මන්ට් එකකට කවුරු හරි මොකක් හරි සේවාවක් ලබා ගන්න දැනකට කතා කරොත් අනිවාර්යෙන් ඒ කෙනා මට සතුටින් කතා කරා වගේ මට දැනෙනවා නම් දැනුණා නම් එයා හොඳින් කතා කරා එයාට කරන්න පුළුවන් උපරිමෙන් එයා සේවාව මට ලබා දුන්නා කියලා මට හැඟුණා නම් පින්දුනේ මම අනිවාර්යෙන්ම ඒ කෙනා ගහනවා මට ඔබේ මැනේජර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් සුපුරුදු පරිදි එකපාර ගැස් වෙනවා. ඇයිසර් අපි මොකක් හරි වැරද්දක් වුණාද? නෑ නෑ වැරද්දක් වුණේ නෑ. ඔයා මට ලබා දුන්න සේවාව අතිවිශිෂ්ටයි. මට ඒක ගැන ඔයාගේ මැනේජර්ත් එක්ක ඔයා ප්‍රශංසා කරන්න ඕනේ. අන්න ඒකට. ඒ මනුස්සයා හිතා ගන්න බෑ මොකද ඒකට කරන්න කියලා. මොකද ඒකට ප්‍රොසෙස් එකක් නෑ. ඒ ආයතනේ ප්‍රොසීඩියර් එකක් නෑ ඒකට. එස්කලේෂන්ස් තියෙන්නේ කම්ප්ලයින්ට්ස් වලට. කම්ප්ලිමන්ට් එකක් දෙන්න එස්කලේෂන් ප්‍රොසීඩියර් එකක් නැහැ. ඒ කියන්නේ මැනේජර් කෝල් එක පාස් කරන බටන් එකක් නැහැ ඒගොල්ලෝ ගාව. මොනවටද? ප්‍රශංසාවක් ලබා දෙන්න. ඔබ ඒක පටන් ගන්න. එනවා කඩේට යනවා පින්නේ බඩුවක් ගන්න. සුපර් මාකට් එකට යනවා ගෙදර යන ගමන්. ගෙදර යන ගමන් කිව්වේ ඒක ඕකනේ වැඩේ ඉතින් දැන් කටක් කරලා වචනයක් කියන්න බෑනේ. ආ හරි වැරට යන ගමන්. වැරට යන ගමන් කඩේට යනවා. ඔබ ඇතුල් වෙනකොටම පින්විතින අර මහත්තයෙක් ඉන්නවනේ දොර ඇරලා දෙන්න. පින්විතනේ සමහරට මේ මහත්තයා කියයි good morning sir කියලා. සමහරට මේ මහත්තයා කියයි ආයුබෝවන් කියලා. එයා කිව්වත් නැතත් ඔබ කියන්න. එයාට හිතා ගන්න බැරි වෙයි මොකද්ද මේ උනේ කියලා. ඒ මහත්තයා කිව්වත් නැතත් වින්නතනේ ඔබ කියන්න. මොකද ඒ මහත්තයාට අහලා පුරුදුම. එක්කෝ ඒ මහත්තයා good morning කිව්වම කිසිම දෙයක් කියන්නේ නැතුව ඇතුළට ඇවිදගෙන යනවා. එහෙම නැත්නම් එයා good morning කිව්වම ආ morning morning කියාගෙන යනවා. එහෙම නැත්නම් එයා good morning කියද්දි මොනවාද ඇයි තමුසලා කාපාක් එකේ වාහනයක්වත් දාගන්න බැන්නේ. හරියට බලනකො මේක. ඔයිට කියාගෙන යනවා හිතලා බලන්න තියෙන මේ මිනිස්සයාගේ මානසිකත්වය කොයි වගේ ඇද්ද කියලා. ඒ මිනිස්සෙක් නේද? තිරිසනෙක් නෙමෙයිනේ. ඉතින් ඔබ වගේ මිනිස්සෙක් නේ. ඔබ වගේම මේ ලෝකෙට නිවන් දකින්න ආපු කෙනෙක් නේ. ඔබ පින්විතින හැම වෙලාවෙම කෙනෙක්ට කතා කරන්න කලින් ඔබ එයාව දාගන්න එයාගේ තැනට. විශේෂයෙන් ඔබ ව්‍යාපාර ලෝකයේ ගනුදෙනු කරද්දී කඩේකට ගිහිල්ලා තමා මිනිස්සුත් එක්ක කතා කරද්දී ඔබට අවශ්‍ය සේවාවක් ලබා ගන්න ඉල්ලීමක් කරද්දී කරුණාවෙන් කියන වචන දැන් ඔබට අමතක කළා නේද? මේ ඔන්නෝකෙන් ටිකක් දාන්න. මේකෙන් 250 දාන්න, අරකින් 500 දාන්න, අරකින් 2ක් දාන්න. ඉක්මන දාන්න, ඉක්මන දාන්න. ඇයි මේ? ඇයි ඒගොල්ලෝ පහත්ද? ඔබ උසස්ද? අයිපින් ඔබට කියන්න බැරි කරුණාවෙන් අරකින් 250කුයි මේකෙන් 500කුයි අන්න අරකින් දෙකකුයි දාලා දෙන්න පුළුවන් ඔබතුමාට. මේ මනුස්සයා කවදාවත් වින්දිනේ කිසිම කෙනෙක්ගෙන් එහෙම වචනයක් අහලා නැහැ. කරුණාවෙන් කියන වචනේ මහන් ඉතන ඒ සමාහලයට මේ මනුස්සයා ජීවිතේරම අහලා නැති වෙති වින්දිනේ. නමුත් ඔබේ අතින් මේ වචන කියෙද්දී මේ මනුස්සයාගේ හිතේ පිපෙන මල ඒ නැගෙන ප්‍රසාදය වින්දිනේ ඇති කරේ ඔබ නම් ඔබට ඒ වෙලාවෙම විමානයක් හැදෙනවා පින්විතින වසවර්ත පරිමිත වසවර්තිය. තාමනසේගේ හිතේ ප්‍රසාදයක් ඇති කරා. තාමනසේගේ හිතේ ඇතිවෙච්ච පිළීමට ඔබ පිළියමක් දුන්නා. ඒ මනස හිතුව මානසික පීඩාවෙන් ඔබ යාව නිදහස් කරා. ඔබම දන්නවනේ පින්විතින ඔබ කඩේක වැඩ කරන කෙනෙක් නම් හෝ එයා වැසුරු කරන කෙනෙක් නම් ඔබේ පවුලේ එහෙම බිස්නස් එකක් හරි තියෙනවා නම් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් අහන්න හම්බෙන්නේ මොනවාද? බැනුම්. කම්ප්ලේන්ට්ස්. චෝදනා. පින්නේ කවුරුවත් උදේ පාන්දර නැගිටලා තමන් කරන රාජකාරී කරන්න යන්නේ නැහැ මං අද එකෙට්ටවත් කිසිම හොඳ 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 විදිහට හලකන්නේ නැහැ කියලා මං කාටවත් යහපතක් කරන්නේ නැහැ මම මගේ ෂොප් එකේ දෙන හැමෝම මගේ හැමෝගෙම ජීවිතේ මම විනාශ කරනවා මම එකෙක්ටවත් යහතින් යන්න දෙන්නේ නැහැ කියලා කවුරුත් එන්නේ නැහැ පින්වතුනි ඒ හැම කෙනෙක්ම උදේ පාන්දර තමන්ගේ දවස පටන් ගන්න මම පුළුවන් තරමේ මේ ලෝකයට යහපතක් කරනවා මරත් යහපතක් කරගන්නවා කියලා එහෙනම් පින්වතුනි කිසිම කෙනෙක් තමන්ට පැවිල්ලා තියෙන රාජකාරිය තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් යහපත් විදිහට කරනවා මිසක් ඒ අය ඒක අයහපත් විදිහට කරන්න කිසිම විදිහකින් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමෝටම ඕනේ හොඳ සර්විස් එකක් දෙන්න. සමහර ලක්කට ඊට කලින් ආපු කෝල් එක නිසා පින්න මේ කෙනාගේ මානසිකත්වය බොහොම පීඩාවට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඔබ දන්නේ පින්න සමහරලාට ඔබ කෝල් කරාට පස්සේ මම ඔබට වෙච්ච අත්දැකීමක් කියන්නම්. දවසක් එක ආයතනයකට මම කෝල් එකක් දුන්නා. වැඩක් කරගන්න. මම මතක ඉදිරියෙන් විනාඩි 10කට එහා පැත්තේ මම ෆෝන් එකේ දැන් අර මියුසික් එක යනවා. චුට්ටකින් ඔබේ කෝල් එක තව චුට්ටකින් කනෙක්ට් කරන්න. One of our advisors will be with you shortly. Please wait. කීකී දැන් ඉන්නවා විනාඩි 10 30 ඉන්නවා. දැන් ඉන්නේ ඒ කස්ටමර් සර්විස් ඩෙස්ක් එකේ වැටලා තියෙනවා මේ කස්ටමර් කොච්චරලා හිටියද කියලා. සාමාන්‍ය හිම තියෙනවනේ. ඒ මහත්තයා මගේ කෝල් එක ආන්සර් කරාට පස්සේ දැන් ඉතින් එයාට හරි ගිල්ටි. නේද කස්ටමර් අපහසුතාවයට පත් කරන්න එපා කියලා තමයි කියලා දීලා තියෙන්නේ. ඒ මහත්තයා කෝල් එක ගත්ත ගමන් මට මගෙන් සමාව ඉල්ලනවා. සර් මට සමාව වෙන්න අපිට සමාව වෙන්න ඔබතුමා අපහසුතාවයට පත් වීම ගැන බොහෝ වෙලාවක් ඔබතුමාට කෝල් එකේ රැඳී ඉන්න උනා නේද කියලා. අපින් වෙච්ච වැරද්දට සමාව වෙන්න අපි ගොඩක් බිසී කියලා. දැන් සාමාන්‍ය මිනිස්සුක ඔයාලට මොකද කරන්නේ? බයින ඒ වගේ මෙයාට තිබ්බ ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා ඇයි තවත් මෙයාට ඉවසන් ඉන්න සිද්ධ වුණානේ එනිසා බයින පටන් ගන්නවා මං ඒ වෙලාවේ මහත්තයාට කිව්වා මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි මගේ කෝල් එක ආන්සර් කරන්න විනාඩි 10ක් ගියා කියලා කියන්නේ ඔබතුමාට කොච්චර කෝල් එනවද එහෙනම් මෙච්චර කස්ටමර්ස්ලට සර්ව කරන අතරතුරේ ඔබතුමාට මටත් සර්ව කරන්න අවස්ථාවක් මට ලබා දුන්නනේ ඔබතුමා. අන්න ඒකට බොහොම ස්තුතියි. ඒ මහත්තයාට වචන පැටලෙනවා ඉතින් එයාට. එයාට හිතාගන්න බෑ මොකද්ද ඒ කිව්වේ කියලා. දැන් ඔබ හිතලා බලන්න ඔබට තියෙන මොන ප්‍රශ්නේ වුණත් ඒ මනුස්සයා එයාට කරන්න පුළුවන් 100ට 200ක් කරන්න නැති වේද ඔබට ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා දැන්. මුළු හදවතින්ම ඒ දේ කරන්න නැති වේද? ඇයියා පුදුම මානසික පීඩාවකට පත් වෙලා හිටියේ? ඔබේ එක වචනයකින් ඔබේ කීයක් අවියදම් වුණාද? නැහැ. ඔබේ අතින් පාඩුණාද ඒක කිව්වා කියලා? නැහැ. ඒක අපි වෙන ගුණේ දකින්න කියලා කිව්වේ. මම ඒ වෙලාවේ කිව්වේ ඔබතුමා මෙච්චර බිසි වෙලා ඉඳිද්දිත් මගේ කෝල් එකක් ගත්තනේ. ඔබතුමාට බොහොම ස්තුතියි. පින්න ඕවා දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔබ සංවේදී වෙන්න පින්නතනේ. මේ ලෝකේ වෙන දේවල් ගැන, ඒ කියන්නේ ලෝකේ ගැන හොයන්න කියලා නෙමෙයි කිව්වේ. ඔබත් එක්ක ගනුදෙනු කරන, ඔබත් එක්ක ඔබට උදව්පදව් කරන මිනිස්සු ගැන. චුට්ටක් දෙපාරක් හැල්ල බලන්න. ගොඩක් කලාවල පිටින් අපි පුරුදලා තියෙන මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්නේ. අපිට උදව්වක් කරන්න ගියත් පින්විතනේ ඒ ගැහගතින් පොඩි අඩුපාඩුවක් වුණත් ඒක ලොකුවට පේනවා. ඒකට හේතුව අපි හැම වෙලාවෙම බලන්නේ අඩුපාඩු. අඩුපාඩු හොයන කෙනාට අඩුපාඩු තමයි පේන්නේ. ඒක මහා බොහොම කැත මානසිකත්වයක් පින්විතනේ. ගතියට ගතින ගැළපෙන්නේ. නේ ඔබ හිතලා බලන්න එහෙනම් මිනිස්සුගේ අඩුපාඩුම විතරයි නම් ඔබට පේන්නේ. ඔබේ ගතිය මොකක් වෙන්නේ නැද්ද? මහා තුච්ච ගතියක් නෙමෙයි. මොකද කෙනෙක් ඇසුරු කරාම එයාගේ වැරදි තැන් විතරයි ඔබට පේන්නේ. එයාගේ පහත් තැන් විතරයි ඔබට පේන්නේ. එහෙනම් ඔබේ මානසිකත්වයේ කොයි වගේ එකක් ඇද්ද? කොයි වගේ ඇද්ද? හැමදාම කරන්න බැරි නම් ඉතින් මම ඔබට චැලෙන්ජ් එකක් දෙන්නම්. මාසයකට සැරයක්. ඒ කියන්නේ අවුරුද්දට 12 සැරයක් කරන්න ඕන. මාසයකට සැරයක් වින්නතුනි. ඔබ කඩේකට ගියපු වෙලාවක කස්ටමර් සර්විස් එකකට කෝල් එකක් ගත්ත වෙලාවක මොනෑම ආකාරයක හොඳ සේවාවක් ලබා ගත්ත වෙලාවක පින්වතුනි මාසයකට සැරයක් ඒක නයන් ගිල්ලහන් ඔබතුමාගේ මැනේජර් කවුද බලන්නක එලා මොකද ඉන්නේ රියැක්ෂන් එක කියලා එයා කලබල වෙනවා අනේ අයිස සර් මගෙන් මොකක් හරි වැරදක් වුණා නම් මට කියන්න සර් මං හදාගන්න ඇයි මෙයා දන්නව දැන් මෙයා මැනේජර් ගාවට ගියොත් එයාගේ රස්සාව ගහලා යනවා ඇයි පුරුදු මොකද මැනේජර් ගාවට යන්නේ ඇයි කම්ප්ලේන්ට් කරන්න ඔබ හිතන්නේ ඔය අපේ සීහලේයි ගති කියලාද සිංහෙක් වගේ වෙන්න කියලා කිව්ව නේද දදා ගුරුහාමුදුර මොකක් විතරක් දකින්න කිව්ව ගුණේ විතරක් දකින්න කිව්ව මට ඔක කොච්චර පුරුද්දක් වුණාද කියලා කිව්වොත් වෙනදේ මම වැඩ කරන ආයතනෙත් මම එහෙම කරා මම මේ මාව ප්‍රොමෝට් කරනව නෙමෙයි මම මේ කියන්නේ දින හොඳ ගති තියෙනවා නේද ඒවා තමන් තුලත් ඇති කරගන්න ඔබත් එක්ක එකට සේවාව කරනවා නැත්නම් ඔබත් එක්ක එකට ආයතනෙ වැඩ කරන පිරිස් ඉන්නව වෙන්න පුළුවන් එක එක ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා ඔබේ කම්පැනි එකේ කස්ටමර් සර්විස් ඩෙස්ක් එක කම්ප්ලේන්ට්ස් හෑන්ඩ්ලින් ඩෙස්ක් එක ඊට පස්සේ රිපෝර්ට්ස් චෙක් කරන ඩෙස්ක් එක නැත්නම් ඔඩිටින් ඩෙස්ක් එක ෆයිනෑන්ස් ඩෙස්ක් එක මොකක් හරි එක එක ඩිපාර්ට්මන්ට්ස් එක එක ඔෆිසස් ඇතිනේ තර තනියෙන් ඔබට ආයතනෙ වැඩ කරන දේ නෙමෙයි පිංගිදිරි තියෙන්නේ ඔය පිරිසම එකතු වෙලා තමයි මේ පාරිකික භෝගිකයන් සේවාවක් ලබා දෙන්නේ. එහෙමනම් පිංගිතනේ ඔබට යම්කිසි කෙනෙක් තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න වෙච්ච වෙලාවක් තියෙනවා නම් ඔබට හැඟුණා නම් පිංගිතනේ ඒක නෑ යාට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා කියලා. ඒ කියන්නේ ඔබට තිබ්බ ප්‍රශ්නයකට එයා උදව් කරා පිංගිතනේ යාට කරන්න පුළුවන් උපරිමයෙන්. අනිවාර්යෙන් පිංගිතනේ අවස්ථාවක් හොයාගන්න එයාගේ මැනේජර් ගාවට ගිහිල්ලා මේක නෑ ඔබට කරපු දේ ගැන අගෙයිමක් කරන්න. ඒකට ප්‍රශංසා කරන්න. පුරවන ඊමේල් එකක් ගියා බලන්න. මහලු කලාව කියන්නේ නැන්නේ. ඔබ ඊමේල් වලින් නම් ගනුදෙනු කරන්නේ. විනාඩි 5ක් ගත්තා. ඊමේල් එකක් යවුවා. පොඩි කොම්ප්ලිමන්ට් එකක්. ඒක යවුවා. ඔබට විනාඩි 5යි. නමුත් මේ මිනිහගේ ජීවිතේට මේක මහා වාසනාවක්. ඒ මනුස්සයාට ඒක ඇති පිණිස තව සතියක් ජීවත් වෙන්න. ආයේ කන්න ඕනෙත් නැහැ. ප්‍රීතිය වළඳලා ජීවත් වෙයි මේ මනුස්සයා. ඔබ යවපු එක ඊමේල් එකෙන් ඔබට හැඟුණා නම් පිටින් ඉඳලා සුපර් මාකට් එකට ගිහිපු වෙලාවේ ඔබත් එක්ක ඒ කටයුතු කරපු කවුරු හරි සේවාදායකයා නැත්නම් ඒ සේවාව ලබත් සේවාලාභියා එහෙම නැත්නම් ඒ කස්ටමර් සර්විස් ඇසිස්ටන්ට් ඔබට හොඳ සේවාවක් ලබා දුන්න කියලා හිතුණා නම් ඔබට ඒ වෙලාවේ මැනේජර් හොයාගන්න බැරි නම් පිටින් ගෙදර ගිහිල්ලා ලියුමක් ලියන්න මහලු කරලා ලියන්න දෙයක් නැහැ මම මෙන්න මෙදා කස්ටමර් මම ෂොප් එකට ආව දැන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නම ගහන් ඉන්නව නේද නම් බලා ගන්න ප්‍රදීප් ඇවිල්ලා මට උදව් කරා මට මේ අහවල් දේ හොයාගන්න බැරි වෙලා හිටියේ එයා කතා කරපු විදිහට මගේ හිත බොහොම සතුටටපත් වුණා මේ වගේ ස්ටාෆ් එකක් ඉන්න ආයතනයක් මොනතරම් වාසනාවන්තද කියලා මට ඒ වෙලාවේ හිතුණා ඒ නිසා මට ඕනේ වුණා මෙන්න මේ ලිපි ඔබතුමාට ඉදිරිපත් කරන්න මේ වගේ කෙනෙක් ඔබතුමාගේ ආයතනයේ මහා වාසනාවක් අසංකල ගිලලිමුද නැ කීයක් අවිදන් වුණා කොලේ තින්ද ටික විතරයි නමුත් ඒකෙන් පිටින් ඔබේ මනුස්සයාගේ හිතට දෙන යහපත ඒ හිතට දෙන සතුට ඒ හිතට දෙන ප්‍රීතිය කවදාකවත් මිල කරන්න බෑ ඔබ අමිල සේවාවක් ලබා දුන්නා නම් ඒක කෙනා බින්දරේ එහෙනම් මිල කළ නොහැකි සතුටක් ඒ මනුස්සයාගේ හදවතට දෙන්න අනිත් පැත්තට මාසයකට එකක් කරනද ඒ වගේ මේ මනුස්සයාගේ මූණේ සතුට දකිද්දි ඒ හිනාව දකිද්දි බින්දරේ ඔබට පුදුම ප්‍රීතියක් ඇති වෙන ඔබේ හිත තුළ අනේ මේ මනුස්සයට මට යහපතක් කරන්න පුළුවන් වුණා මාසයකට සැරයක් කරන්න නියන් try කරලා බලන්න. මේ වෙනකොට ඔබ කළා නැත්නම් මම මේ කියන දේ try කරලා බලන්න. එහෙනම් අපි ෆෝන් එකෙන් කතා කරද්දී අපි තුම ඔබ දුරකතන ආයතනයකට කතා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් විසඳගත්තා. ඒ අන්තිමට අහනවානේ දැන් සර් අපෙන් තව මොකුත් කරෙන්න ඕනද කියලා. Is there anything else I can do for you sir කියලා අහනවා. අන්න ඒ වෙලාවේදී ඔබට හිතුණා නම් මේ කෙනා උපරිම සේවාවක් මේ ලබා දුන්නේ කියලා. Yes. මට තව එක දෙයක් තියෙනවා. මට බැරිද ඔබේ මැනේජර් පොඩ්ඩක් කතා කරන්න. දැන් එයා කලබල වෙනවා. අනේ සර් අපෙන් අඩුපාඩුවක් වුණා නම් මට කියන්න මයික හදාගන්න. නෑ අඩුපාඩුවක් නෙමෙයි. ඔබතුමා මට ලබා දුන්නා විශිෂ්ට සේවාවක්. ඒ මනුස්සයාගේ වචන හිර වෙපින් දුනේ ඒ වෙලාවේ. එයාට හුස්ම ගන්නවත් බැරි වෙයි. ඒ රැඟෙන ප්‍රීතියට. මට ඔබේ මැනේජර් කතා කළා. ඔබතුමා ඔබතුමේ මට දුන්න විශිෂ්ට සේවාව අගයීමකටපත් කරන්න ඕනේ. එනිසා කරුණාවෙන් මට විනාඩි දෙකකට ඔබේ මැනේජර් කතා කරන්න පුළුවන්ද? ඔබට පින් දෙයි පින් දුනේ. ආය දොළොස් පිරිකර තියන්න ඕනේ නැහැ. ඔබේ ආත්මතු පරම්පරාවම සිහිපත් කරලා තින් දෙයි. ඒ මනුස්සයා ගෙදර ගිහිල්ලත් කතා කරයි පින්වතුනි. ඒ ඊට පස්සේ ඒ දවස පුරාවටම බින්ද මෙයාට කොච්චර ප්‍රශ්න ආවද? කිසි ප්‍රශ්නයක් නැති ගානට ඒක නා කටයුතු කරගෙන යයි. වෙන මොකක් කරන්න නිසා නෙමෙයි. ඔබේ කරපු විනාඩි දෙකේ ඇගීම නිසා. එයාට බෝනස් එකක් දුන්නාට වඩා පින්වතුනි දෙයක් ඔබ දීලා තියෙනවා. සල්ලි වලින් සතුට ගන්න බෑනේ. දැන් එයාට බෝනස් එකක් හම්බුනත් ගැන තත් එකයි. එයාට අවශ්‍ය බෝනස් එක ඔබ දීලා තියෙනවා. පුළුවන් නම් කරා. මෙයා මහා පින් සිද්ධ වෙන වැඩ පින් අතේ. ඇත්තටම මම මේ කියන්නේ. මෙයා පින් සිද්ධ වෙන වැඩ. පින් අතේ වැඩ මේ ඔක්කොම. කීය කවිදන් උනන්? නෑ. ඔබට වචන ටිකක් විතරයි ගියේ. හැබැයි ඒ වචනෙන් දෙකෙන් තව මනුස්සගේ ජීවිතය සමාන වෙන්නේ මේ මනුස්සයා පුදුම පීඩාවට පත් වෙලා හිටියා වෙන්න පුළුවන්. ගෙදරත් ප්‍රශ්න, ඔෆිස් එකෙත් ප්‍රශ්න, මේ මදිවට කස්ටමර් කම්ප්ලේන්ට්ස්. ඔබ දන්නවද කස්ටමර් කම්ප්ලේන්ට්ස් වල වැඩ කරන අයගේ මානසිකත්වය කොයි වගේ එකක්ද කියලා? පුදුම පීඩාවකට පත් වෙලා ඉන්නේ. මොකද ගොඩක් වෙලාට තියෙන කතා කරලා පස්සේ කරන්න මිනිස්සු බැනුම්. බැනුම් අහන්න තියන්නේ ඒක රස්සා බැනුම් අහන එක. කවුද ඒ රස්සාව කරන්න කැමති? ඔබේ රස්සාව බැනුම් අහන එක මිනිස්සුන්ගේ. තිත්තකුණු හරපෙන් බයිනේ සමහර වෙලාවට. අවින සමහර මිනිස්සුන් තේරෙන්නේ නැහැ මෙතන මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මොකද? මේ පෞද්ගලික වෙයිමින් සේමන් ඒ මනුස්සයා පිටින් යවන ප්‍රශ්නේ. අර ඒ තරමට පිටින්නේ දහම වැඩිලා හොඳටම වැඩිලා දහම. ඒ ඇති වෙන මානසික පීඩාව පිට කරගන්න අර මනුස්සයාට බයිනෝ. සමහරට වචන කියන හිත රිදවන. ඔයගොල්ලෝ මෙහෙම සේවාවද ලබාද? අපි කවුරු කියලාද හිතන්නේ? එහෙම කතා කරන්න ඕනේ නෑ නේද? හොඳින් කතා කරන්න ඕනේ. කම්ප්ලේන් එක කරන්න. කම්ප්ලේන් කරා කියලා බයින්න ඕනේ නෑ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට කිස්න ගන්න ඕනේ. ඔබතුමාට පුළුවන් නම් මට උදව් කරන්න. ඒ වගේම පිටින් අපි හිතමු ඔබට සර්විස් එකක් දෙන්න කඩේකට ගියා. නැත්නම් ඔබ කඩේකට ඇවිදින්න සුපර් මාකට් එකට ඇවිදින්න ගියා. අපි දැකගෙන සමහර අයගේ නම ගහලා තියෙනවා බැජ් එකේ. ඔබට හැකියාවක් තියෙනවා නේද මේ නම පාවිච්චි කරලා යාර කතා කරන්න. ඒකත් ඉස්සර මම හරියට කරන දෙයක්. මෙයා ගහලා තියෙනවා නම් ප්‍රදීප් කියලා ලේබල් එක, නම, නේම් බැජ් එක. බොහොම ස්තුතියි ප්‍රදීප්. එයාගෙන් සේවාව ලබාගෙන ඉන්නලා නම කියලා තැන්ක්ස් කරන්න. ඒ මනුස්සයා බගාව එකපාරට මේ මූණ දිහා බලයි. එයාට හිතා ගන්නවත් බෑ ඔබ එයාගේ නම පාවිච්චි කරලා එයාට ස්තුති කරන්න තරම් කරුණාවන්ත වුණා කියලා. මොකද මේ ලෝකෙ පිඳින මිනිස්සෙක් අහන්න කැමති වචනේ මොකද? තමන්ගේ නම. නම අස් කරගන්නකම් මිනිස්සෙක් අහන්න කැමති වචනේ තමන්ගේ නම. එන ඔබ දැක්කොත් විඳින කොයි හරි දැනක මිනිස්සෙක්ගේ නේම් බැජ් එක ගහලා තියෙනවා. එක හරි අවස්ථාවක් ලබා ගන්න. ඒ මිනිස්සගේ නම පාවිච්චි කරලා එයාට ස්තුති කරන්න. හසන්, ඔයාලට බොහොම ස්තුතියි. ඒ මිනිස්සේ අඳුන් කුඳුන් වෙයි. ඇයි කවදාකවත් කවුරුත් එහෙම කියලා නැහැ. නම පාවිච්චි කරා නම් පාවිච්චි කරේ කම්ප්ලේන් එකක් දාන්න විතරයි. මොකද වගේ නම? එහෙම අහන්නේ. ඇතර මේ නම ගහලා තින්නේ ඇයි? කම්ප්ලේන් එක දාදී වැරදි කාට යන්නේ නැති වෙන්නේ. නැත්නම් වෙන එකකෙකුට ලස්සවන්නේ නැති වෙන්නේ. ඇයි මන් දන්න සමහර අය නේම් බැජ් එක මාරු කරගෙන දාන් යන්නේ. ඒගොල්ලගේ නම ගහන් එන්නේ නැහැ. වැරදිලාවත් කම්ප්ලේන් එක එයාට આવොත් කියලා. ඒක වෙන කියන්නේ ඔබව ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක් බවට පත් වෙන මිනිස්සුන්ට. ඔබ කටක් ඇරියොත් තව කෙනෙක්ගේ හිතක් හැදෙන්නමයි කතා කරන්නේ. අන්න ඒතකොට තමයි තියෙන ඔබ දහම ජීවමානයි කියලා ඔබ සාක්ෂියක් බවට පත් වෙනවා. ඔබ ජීවමාන සාක්ෂියක් වෙන මේ දහම සත්‍ය බවට. මම ඔබට කිව්වදා කිව්ව මතකද? තථාගතයන් වහන්සේ මේ ලෝකේ වැඩ හිටි බවට සාක්ෂිය වුණා. ත්‍රිපිටකය පෙරලලා හරියනවද? ත්‍රිපිටකය පෙරලලා ඉඳ තියන්න එපා අපෙන් උතනේ. ඔබ ජීවමාන සාක්ෂියක් වෙන්න. මිනිසුන්ට ඔබත් එක්ක මිනිසු ඔබව ඇතුළු කරද්දී ඔබත් එක්ක කතාබස් කරද්දී මිනිසුන්ට දැනෙන්න ඕනේ පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ ඒකාන්තයෙන්ම වැඩ හිටියා ඇති. සාරිපුත්‍රයන් වහන්සේ නමක් ඒකාන්තයෙන්ම මේ ලෝකේ වැඩ හිටියා ඇති. ඉස්සර හිටපු කෙනා අද හිටපු කෙනායි සාපේක්ෂව සංසන්දනය කළ බලද්දී පින්වතුනි මිනිසුන්ට අන්න එහෙම දෙයක් හැඟෙන්න ඕනේ. ඔබ පුදුම වෙනස් වෙච්ච මිනිස්සෙක් බව. එන ඔබ ජීවමාන සාක්ෂියක් වෙන මේ දහම සත්‍ය බවට මම ඔබට කියලා තිනවා පින්දින CD බෙද බෙද යන්න අවශ්‍ය නැහැ කියලා මිනිස්සුන්ට. CD බෙද බෙද යන්න ඕනේ ඔබ CD ටික ගෙදර තියාගන්න. ඔබ ඇසුරු කරන පිරිස පින්දින දැනගන්න හැම වෙනකොට එයාට පේනකොට එයාට දැනගන්න හැම වෙනකොට ඔබ වෙනස් වෙන කෙනෙක් කියලා. ඔබ හොඳ කෙනෙක් බවට පත් වෙනවා කියලා. පින්දින ඒ ආවිල ඔබෙන් අහයි. මේවා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? වාර ඉස්සර හරියට තරහ යනවා නේද? දැන් තරහ යන්නේ නැහැ. කොහොමද? මිනිස්සු තරහ ගන්න අවශ්‍ය වෙන්නේ නෙමෙයි. තරහෙන් පිච්චෙන්නේ මිනිස්සු අවශ්‍ය වෙන්නේ නෙමෙයි. එතකොට AI දකිති පින්න ඔබ ඉස්සර වගේ තරහ ගන්න කෙනෙක් නෙමෙයි කියලා. ඔබෙන් ඇවිල්ලා අහයි කොහොමද ඒවා දැන් තරහ ගන්න නැති වෙන්නේ? අන්න ඒලා ඔබ කියන්නේ මෙන්න මේ CD ගහන්න. මිසක් ඔබ CD එක දීලා මෙන්න මේක අහන්න. දැන් ඔබට හිතනවා වෙන්න පුළුවන්. ඉතින් මම අපි දැන් මෙච්චර CD තියලා තියෙනවා තාම මිනිස්සු බණ්ඩට ගහලා නැහැනේ. තාම මිනිස්සු එන්නේ නැහැ. මං කී දෙනෙක්ට දැන් කියලා තියෙනවා දෙන්න කියලා. තාම ඇවිල්ලා නැහැ නේ එකෙක්වත්. උන්ට පින නැහැ. පින නැහැ නෙමෙයි පින් උතුණි. ඔබ දහම දුන්න විදිහ වැරද්ද තියෙනවා. එයාට ඒත්තු ගියේ නැහැ පින්වතුනි මේ දහම සත්‍යයක් බවට. ආලා දිනන the people by people කියලා කතාව. සේල්ස් වල පාවිච්චි කරන කතාවක් ඒක. වෙළඳ ලෝකේ විශ්වාස කරන දෙයක් මිනිස්සු ගන්නෙ මිනිස්සුන්ව. මිසක් බාණ්ඩේ නෙමෙයි. ඒ කියන්නේ ඔබට යමක් තව කෙනෙකුට විකුණන්න ඕන නම් ඒක නා ඔබ ගැන පැහැදෙන්න ඕන ඉස්සෙල්ලා. ඔබ ගැන පැහැදුනාට පස්සේ ඕන දෙයක් විකුණ ගන්න පුළුවන්. ඔබ දැකලා සමාහලලට ගෙදර ගාවට එන ඔය door to door salesman ගයක් ගයක් ගන්න ගිහලා බඩු විකුණන සමාන මිනිස්සු වෙන. ඒගොල්ලෝ දැක්කහම නිකන් මුළු දවසම දෙපැත්තක් තියෙනවා. සමහර දවස මුස්පෙන්තුයි. සමහර අයත් එක්ක කතා කරාම පින්විතනේ ඔබට හිතා ගන්නත් බැ මේ මනුස්සයාට කොහොමද මෙච්චර උද්‍යෝගයක් තියෙන්නේ කියලා. පුදුම ශක්තියක් පුදුම එනර්ජි එකක් ඒ මනුස්සයාක පුදුම එන්තුසියාසම් එකක් තියෙනවා. ඒ මනුස්සයාට වචන දෙක තුනක් කතා කරලා පස්සේ ඔබට හිතෙනවා මේ මම මොකද මේ කරන්නේ මටත් පුළුවන් එන්න බෑ මෙහෙම මේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඇයි තඩි බෑග් පැක් කරගෙන බරට බරේ උස්සගෙන අත් දෙකෙනුයි පිටේ තෙල්ලගෙන ඒ මනුස්සයා ඉදගෙන යනවා. හැබැයි ඔබේ ගෙදර ගාව නැවතුනට පස්සේ ආයි සර්ට් එක හදාගෙන ටයි එක හදාගෙන කතා කරනවා. ටෝක් එකක් දෙනවා. ආයේ ඔබ සම්පූර්ණ කන්වින්ස් වෙනවා ඊට පස්සේ. ඔබට හේතු ගන්නනෝ මේක ඔබට අත්‍යවශ්‍යම භාණ්ඩයක්. ඒ කෙනා ඔබට කතා කරන විදිහට බින්දින ඔබට එහෙම හැඟෙන්නේ. ඒ කියන්නේ ඔබ මිලදී ගන්න බඩුව නෙමෙයි ඉස්සෙල්ලා. ඒ පුද්ගලයාව. ඔබ ඒ පුද්ගලයා ගැන පැහැදෙන්නේ. ඊට පස්සේ දෙන ඕන දෙයක් ගන්නවා. දහමත් එහෙම කරගන්න පින්වතුනි ඉස්සෙල්ලා ඔබ වෙනස් වෙන්න. මිනිසුන්ට හේතු ගන්නන්න අරින්න හේතු යන්න අරින්න. ඔබ හික්මිච්ච කෙනෙක් කියලා. ඔබ හොඳ කෙනෙක් කියලා. ඔබ හොඳ බිරිඳක් කියලා. ඔබ හොඳ ස්වාමි පුරුෂයෙක් කියලා. ඒතර ආය ඔබ CD බෙද බෙද යන්න ඕනේ නැහැ. ඔබෙන් ඇවිල්ලා ඉල්ලගන්නේ CD එක. ඒකයි අවවාදයට වඩා මොකක් උතුම් කියලාද? ආදර්ශ උතුම් කියලා. ආදර්ශවත් වෙන. එහෙනම් දැන් ඔබ මෙතනින් යද්දී අපි හිතමු දේශනාව ඉවරලා ටිකක් හවස් වෙලා තියෙන දවසක එහෙම වාහනෙන් යද්දී මේ ගමෙන් යනකොට පාර දිගේ යද්දී මානුස්සෙක් ඇහුවොත් එහෙම පොඩක් වාහනේ ගාවට ලං කළා. ආ අර පන්සලට ගියා නේ ඔබ ඇහුවොත්. ඔව් ඇයි මොකෝ? සීරික දෙන්නද? දැන් ඔබම ඔබම කියනව නෙමෙයිද පින්වතුනේ මේ දහම වැරදි කියලා? මේතල බලන්න අපිට ඉස්සර බැනපු කාලේ අපිට ගහන්න ආපු කාලේ කැති පොළු උස්සන් ආවන පින්වතුනේ ආරාමෙට අපිට බැනපු කාලේ ඔබ දන්නවනේ මාධ්‍ය වලින් එහෙම එක එක දේවල් කියලා අපිට දොස් නැගුවේ. අපිට බයනකොට අපිත් බැන්නනා. අපිට නිඳා කරද්දී අපිත් නිඳා කරානා. අපිට ගරහදී අපිත් ගැරහුවනා. අපිම නෙමෙයිද කියන්නේ මේ දහම බොරු කියලා? අපි ජීවමාන සාක්ෂියක් වෙන්නේ නැද්ද මේ දහම බොරුවක් බවට? එතකොට නෙමෙයිද අපි දහම විකෘති කරාවේ? අන්න එතකොට ඇවිදින් අපි දහම විකෘති කරාවේ. මොකද මේ දහම වැඩක් නැති බව අපිම කියනවා. ඒ කියන්නේ මේ දහමෙන් හික්මෙන්න බෑ. මට බයිනවල මාත් බයිනවා. ඒ කියන්නේ මේ දහමෙන් හික්මෙන්න බෑ. මර නින්දා කරොත් මාත් නින්දා කරනවා. ඒ කියන්නේ මේ දහමෙන් හික්මෙන්න බෑ. එහෙනම් අපි දහම විකෘති කරා වෙනව නේද එතකොට? එහෙනම් අපිට දොස් කියාද අපි දහම විකෘති කරනවා කියලා? අපිට පුළුවන් නම් පින්වතුනි වචනයක්වත් නොකිය ඉන්න. අපිට දොස් නැගද්දි දොස් පාරොස් නැගද්දි අපිට බණිද්දි අපිට පුළුවන් නම් වචනයක්වත් නොකිය ඉන්න. ඔළුව නවාගෙන ඉන්න. ඒක නෙමෙයිද මේ දහම සත්‍ය බවට දෙන්න තියෙන ලොකුම සාක්ෂිය? ඒ කියන්නේ මේ දහම තුලින් පින්දින කෙනෙක්ට අකම්පිත හදවතක් ඇති කරගන්න පුළුවන් බවට දෙන්න තියෙන ලොකුම සාක්ෂිය ඒක නෙමෙයිද? මම ඔබෙන් ඉල්ලන්නේ පින්දින අන්න එහෙම කෙනෙක් බවට පත් වෙන්න. ඔබ ලිවිං එවිඩන්ස් එකක් වෙන්න. ජීවමාන සාක්ෂියක් බවට පත් වෙන්න මේ දහම සත්‍ය බවට. කොටිම පින්දින තථාගතයන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ. කවුරු හරි වෙන දාර්ශනිකයෙක් ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේ දහම දේශනා කරනවා මේ දහම සත්‍යද? ඔබ වහන්සේ දේශනා කරන දහම සත්‍යද? විතරාගී වෙන්න දහම දේශනා කරනවා කියලා අපි අහලා තියෙනවා. විවිත දේශවි වෙන්න දහම දේශනා කරනවා කියලා අහලා තියෙනවා. විවිත මෝහි වෙන්න දහම දේශනා කරනවා කියලා අහලා තියෙනවා. ඇත්තද? පින්වෙන තථාගතයන් වහන්සේට පුළුවන් කරන්න ඔබේ නම කියලා කියන්න. ඔව්. මම එහෙම තමයි දහම දේශන්නේ. අහවල් පුද්ගලයා ගාවට කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න. එයා මගේ ශ්‍රාවකෙක්. ඔබ අන්න එතනපත් වෙන්න වෙනතන. තථාගතයන් වහන්සේට ඔබව ඇපේට තියලා කියන්න පුළුවන් වෙන මගේ දහම හරි කියලා. අන්න එතකොට තමයි ඔබ බුදුන් පිදුවා වෙන්නේ. ඔබ බුදුන් පිදුවා වෙන්නේ අන්න එතකොට. ඒ කියන්නේ උන්වහන්සේ දේශනා කරන දහම සත්‍ය බවට ඔබ ජීවමාන සාක්ෂියක් වෙයි. මම නම් පින්දින ඔබ දහම අවබෝධ කරගෙන තියනවද නැද්ද කියලා බලන්නේ ඔන්න ඔය දේවල් වලින්. නේද අපිට එන්න පටන් ගත්තොත් ඔබ ගැන තොරතුරු. කවුරැයිල කියනවා අපේ හාමුදුරනේ අපේ හාමුදුරු. අර නෝනලා දෙන්නෙක් එන්නේ අර බනහන් කොයි දෙන්නාද? අර කොණ්ඩේ කොටට කපලා කොණ්ඩේ දිගට ඉන්න අර නෝනලා දෙන්නෙක් එන්නේ එකට වාඩි වෙන්න හැමදාම. කොයි? අර එහා පැත්තේ කෙළවරේ වාඩිලා ඉන්න ෆෑන් එක යට. ආ ඔව් ඔව්. මන් දැක්කනේ දෙන කඩයක් ගාව රණ්ඩු වෙවි ඉන්නවා. එතකොට අපි දන්න ඔබට හොඳට ඕම දහම අවබෝධ වෙලා කියලා. හැබැයි කවුරැයිල කිව්වද? මන් දැක්කනේ ඒ නෝනට කවුද මිනිස්සේ බයිනෝ ඒ නෝන මීක් සද්දයක් නැතුව අහගෙන හිටියා. ඔබ හිතන්න ඔය වගේ ආරංචියක් ගුරු හාමුදුරන්ට આવොත් එහෙනම් උන්වහන්සේ කොච්චර සතුටටපත් වේද ඔබ ගැන. ඔබ කැමති නැද්ද ඔබේ ගුරුවරයා සතුටටපත් කරන්න? ගුරු සිත නොරිදවා වැඩ කරන්න කැමති නැද්ද? එහෙනම් ගුරු සිත නොරිදවා වැඩ කරන්න නම් පින්වතුනි, ගුරු හාමුදුරන්ට පුළුවන් වෙන්න උන්වහන්සේ දේශනා කරන ධර්ම සත්‍යයක් බවට ඔබ ජීවමාන සාක්ෂියක් වෙන්න. එහෙනම් උන්වහන්සේට ආරංචි වෙන්න හොඳ නැහැ පින්වතුනි, කවර කවදාක්වත් ඔබට බණිති ඔබ බැන්න කියලා, ඔබට නින්දා කරද්දී ඔබ නිපැතර නින්දා කරා කියලා, ඔබට ගහද්දී ඔබ ගැහුවා කියලා. එතකොට ඔබට උන්වහන්සේට ඔබට බණ කියන එක එපා වේවි. තමාලට උන්වහන්සේ අහනවා, අපේ හාමුදුරනේ මේ මිනිසුන්ට බණ කියලා වැඩක් තියෙනවා. තමාලට උන්වහන්සේට නාරංචිත් එක්ක අපි මේ කට කැඩෙනකම් බණ කියනවා. මේ මිනිස්සු කෝ වෙනස් වෙන්නේ නැහැ නේ අපේ හාමුදුරනේ. දහමනම් දරාගෙන ඉන්නවා. නම මිනිස්සු වෙනස් වෙලා නැහැ. කෝයාගේ ගති පැතුම් දැන් කොච්චර කල් තිස්සේ බණ අහනවද? කෝ පොඩ්ඩක් වෙනස් වෙලා නැහැ. එතර උන්වහන්සේ කල කිරේවි. එතර ඔබට බණ කියන එක උන්වහන්සේ එපා වේවි. ඊටසාරය උන්වහන්සේ බණ කියන්නේ නැති වේවි. එතකොට ඔබට සෙනසුරාදා දවස ඔබේ වැඩ ටික කරගන්න ඉතිරි වේවි. නේ? එනිසා විදින ඔබ අදිස්ථානයෙන් කටයුතු කරගන්න කොයි වෙලාවකවත් ඔබ තථාගත ධර්මයට ද්‍රෝහියෙක් වෙන්නේ නැති බව ඔබ ජීවමාන සාක්ෂිය බවට පත් වෙනවා. අම්මා තාත්තා කියන දෙන්න කවදාකවත් අමතක කරන්න එපා. ඔබේ අම්මයි තාත්තයි ඔබේ අම්මයි තාත්තයි වෙන එක නවත්තන්න ඔබට වයස කීය පස්සේද? වයස කීයෙන් පස්සේද? අම්මයි තාත්තා වෙන එක නවත්තන්න. එදෙනින් පස්සේ එදෙන අම්මයි තාත්තා නෙමෙයි. කී වයසද? හ්ම්. එහෙනම් ඇයි පොඩි කාලේ වැන්ද ඔබ දැන් වඳින්නේ නැත්තේ අම්මට තාත්තට? ඇයි බිම් බලාගත්? ඇයි දැන් එදෙන අම්ම තාත්තා නෙමෙයි? දැන් ඔබම කිව්වා නේද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. ඔබේ දරුවා හැදෙන්නේ කවුරු දිහා බලාගෙනද? එංගදින මම දකින්න ඕන තරම් දරුවෝ තාම සාමීන් වහන්සේ නමකට වඳින්න දන්නේ නැහැ. මට තියෙන දුක ඒ දරුවෝ සාමීන් වහන්සේ නමකට වඳින්න දන්නේ නැති එක නෙමෙයි. ඒ කියන්නේ ඒ දරුවෝ දෙන්න. හෝ ඒ දරුවා ගෙදර අම්මට තාත්තට වඳින්න. ඔබ දකිනවා සමහර පොඩි දරුවෝ සමහර ලොකු දරුවෝ 10 පන්ති ඉන්න සාමීන් වහන්සේට වඳින්න කියලා කිව්වහම ඇවිල්ලා බාගෙට නැවිලා මොකද්ද අත් දෙකෙන් මොකද්ද එකක් කරලා මොකද්ද එකක් කරලා යනවා. ඒ කියන්නේ පසංග පිහිටුවලා වඳින්න දන්නේ නැහැ පිංගුනේ තාම. සීහ හැලෙවලු. පසංග පිහිටුවලා වැඳීමේ පිංගුතේ මහා අර්ථයක් තියෙනවා. ඒක ලෞකික අර්ථයකුත් තියෙනවා ලෝකෝත්තර අර්ථයකුත් තියෙනවා. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනෙක් බවට සොරමර වංචාවලින් වෙන් වෙච්ච කෙනෙක් බවට සුරාසූදු දුරාචාරවලින් වෙන් වෙච්ච කෙනෙක් බවට බොරු කේලම් පරුස වචන වලින් වෙන් වෙච්ච කෙනෙක් බවට මේ පංච සුරාවෙන් වෙන් වෙච්ච කෙනෙක් බවට ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දෙමි. ඒ නිසා මගේ අතින් ඒ වෙච්ච පංච දුස්චරිත තිබ්බනම් ඒවා පහත් දේවල් බව මම දැනගෙන අන්නේ දේවල් මම ආය ගන්න ඇතට. ඒ නිසා මම ඒවා බිම තියනවා. මම ඒවා හෙලා දකිනවා. අන්නේ නිසා ඒ අංග පහ බිම තියලා මම මේ දෙන ප්‍රතිඥාවයි ඔබ වහන්සේට. අන්ධ බව වැය කරන ඥායයටපත් වෙලා මෙන්න මේ පහ මම බිමින් තියලා ඔබ හන්දර මං ආචාර කරනවා. ඔන්න ඔක අපිදිනේ පසඟ පිහිටුවල වඳිනවා කියලා කියන්නේ. ලෞකික අර්ථයෙන් ගත්තොත් ඒ කියන්නේ මේ වන්දනාව කරන හැම වෙලාවකම තමන්ට සිහිපත් වෙලා ඉන්න ඕනේ. මං තව කෙනෙක්ගේ ජීවිතයකට හානි කරන කෙනෙක්ද? මං අන් අයගේ දේවල් හොරකම් කරන කෙනෙක්ද? කාමයේ වරදවා හැසිරෙන කෙනෙක්ද? බොරු කේලම් පරුසු වචන කියන කෙනෙක්ද? ඔබ පංච ශික්ෂාපද කියලා සමාදන් වෙන කොටසක් තියෙන. ඒවල ලෞකික අර්ථය ගන්නකෝ. එහෙමද? එහෙම නැත්නම් පිළිගන්නේ ලෝකෝත්තර පැත්තෙන් ගත්තොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ආස්වාදයෙන් තොර බව මම අවබෝධ කරගත්තා. ඒවා උස්සන් ඉන්න වටින දේවල් නෙමෙයි. ඒවා බිමින් තියන්න ඕන දේවල්. ඒවා පහ කරලා දාන්න ඕන දේවල්. ඒවා පහතින් තියන්න ඕන දේවල්. අන්න ඒ නිසා ඒ පහ බිමින් තියලා ඔබ වහන්සේ ඉස්සරහා මම ආචාර කරනවා. ඒකයි මම ආපු චාරය. ඒකයි මම ඔබ වහන්සේ ඉදිරියේ දෙන ප්‍රතිඥාව. දැන් එන ඔය කරන්නේ විදර්ශනාවක් නෙමෙයි. එයාදින අපේ ආපේ ආදී සීහ හෙලයාගෙන් පැවිතගෙන ආපු හැම දෙයක් තුළම කර්මස්ථාන තිබෙ පිංතුනේ. එහෙනම් පිංතුනේ දරුවාට පසඟ පිටුල වඳින්න උගන්නන අවස්ථාවේ ඒ දරුවා හරිනම් මේක අවබෝධ කරගෙන ඉන්න ඕන නම් ඔය කරන්නේ කර්මස්ථානයක විදර්ශනා කරන එක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම බිමින් තියනවා. මේවා ආශාවෙන් තොරයි. මේ වෛකාන්තේ මනිච්චයි දුක්ඛයි අනත්තයි. ඔන්න ඔහමයි පිංතුනේ. අපේ ආදි හැල තමන්ගේ දරුවන්ට වන්දනාව කියන එක කියන්නේ. නමුත් අද දරුවෙක් දන්නේ නැහැ කරන්නේ. දෙකෙන් මං කියන්නේ ස්වාමින් වහන්සේ නමකට වඳින්න දන්නේ නැති දරුවා ගැන මට හිතෙන්නේ අනේ පව් මේක ස්වාමින් වහන්සේට දන් වඳින්න දන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ දරුවා ගෙදරදී අම්මට තාත්තට වඳින්න. අම්මට තාත්තට වඳින්නේ නැහැ කියන එකේ දෙන බරපතල වැරද්ද පින්නතුනේ. ඒකෙන් කියන්නේ අම්මයි තාත්තයි මේ දරුවත් එක්ක වැඩි සම්බන්ධතාවයක් නැහැ ගෙදර. ඒ කියන්නේ මේ දරුවට අම්මයි තාත්තයි සාර ධර්ම උගන්වන්නේ නැහැ. මේ දරුවා ගැන හොයලා බලන්නේ. ඒ කියන්නේ ඔබ දරුවව නිග්ලෙක්ට් කරලා තියෙන බව තමයි අපිට පේන්නේ. දරුවා අතහැරලා දාලා. ඒ කියන්නේ ඔබට පින්දුන අද ලොකු වෙලා තියෙන දරුවට කන්න බොන්න ටික හොයලා දෙන එක. හැබැයි දරුවගේ ඉස්කෝලේ සයන්ස් වලට ලකුණු ඇහුවොත් 90ට වැඩි. ගණිතේ ලකුණු ඇහුවොත් පන්ති පළවෙනියා. හැබැයි තාම පසඟ පිහිටුවල වඳින්න දන්නේ නැහැ. ඒ කියන්නේ පසඟ පිහිටුවනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ හරියට පංච ශික්ෂා පද කියන්නේ මොනවද කියලාවත් මේ දරුවට කියලා දෙන්නේ නැහැ. එහෙනම් මෙතන ඉන්නවා නම් අම්මලා තාත්තලා තාම දරුවන්ට වඳින්න උගන්නපු නැති. මෙන්න මේ අර්ථය පෙන්වලා දීලා තියෙනුතුනේ. ඒ දරුවන්ට වන්දනා කරන හැටි උගන්නා. අනිවාර්යෙන් දිනපත අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට ගෙදර දෙමව්පියන්ට වැඳිය යුතුයි කියලා නීතියක් දාන. අපි මාසකට සැරයක් දේශනාවක් කරනවා කැනඩාවේ ඉන්න දරුවෝ පිරිසකට. ඒ දරුවන්ට මම නීතියක් දාලා තියෙනවා. හැමදාම අම්මා ගාවට ගිහිල්ලා වඳින්න ඕනේ දසමාසයේ උරේ කත්තා කියලා. හැමදාම රාත්‍රියට හෝ දවල්ට හෝ උදේට හෝ කොයි වෙලාවක හෝ තාත්තට කියලා වඳින්න ඕනේ. බුද්ධිකාර වාලිංගිත්වා කියලා. ගාතාව කියලා වඳින්න ඕනේ. එයාට දේශනාව කරන වෙලාවට ඒ දරුවෝ වන්දනා කරලා තිබෙ නැත්තම් එතනින් හර මම දේශනාව කරන්නේ නැහැ. මට අදාල නැහැ ඒගොල්ලෝ කොච්චර මහන්සි වුණාද දේශනාව සංවිධානය කරන්න මට අදාල නැහැ. අයි අම්මට තාත්තට සලකන්න දන්නේ නැති දරුවට දහමක් පිටයි. දහමක් පිටයි. ඒක ජෝක් එකක්. දහම පිහිටන් නැති වෙන්නේ මං කාලේ කැප කළ වැඩක් නැහැ. එහෙනම් පින්වතුනි ඔබ ගෙදර ආදර්ශයක් වෙන්න ඔබේ දරුවන්ට. මොකද මං දන්නවා ගොඩක් වැඩිහිටියොන්ට වැඩිහිටි වුණාට පස්සේ පොඩිහිටි කාලේ කරපු දේවල් අමතක වෙනවා. අම්මා තාත්තා කියන දෙන්න අමතක වෙනවා. එහෙම කරගන්න එපා පින්වතුනි. එතකොට ඔබ දරුවන්ට දෙන ආදර්ශය මොකක්ද දන්නවද? අම්මගෙන් තාත්තගෙන් යැපෙන කාලේ විතරයි අම්මට තාත්තට වඳින්න ඕනේ. ඒ කියන්නේ මෙතන යන්නේ තනිකර ගනුදෙනුවක්. ඇයි අම්මට වඳින්නේ පුතේ? අම්මනේ කන්න දෙන්නේ. ඇයි පුතේ ආ 14 වඳින්න ඕන? තාත්තන්ට මට ස්කූල් ෆීස් දෙන්න. ඒකයි. ඒක නෙමෙයි බිස්නස් එක නේද මේ යන්නේ. ඔබේ අම්මයි තාත්තයි අද ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. මෙන්න සමහරට ගෙදර නැති වෙන්න පුළුවන්. ඔබ වෙනම පවුලක් වෙලා දැන් ජීවත් වෙන. කමක් නැහැ. ගෙදර බුදු පිළිමයක් තියෙනවානේ. ඉතින් බුදු පිළිමේ ගාවට ගිහිල්ලා ඔබ බුද්ධ වන්දනාව කරනවා නම් පිළිගන්න. ඊට පස්සේ දරුවෝ එතනට එක්කන් ඇවිල්ලා ඒ දරුවන්ට කියන්න පුතේ මම දැන් ආච්චි අම්මයි උඹලයි ආච්චි අම්මයි උඹලයි සීයයි වන්දනා කරගෙන යන්නේ මොකද ඒ දෙන්න මගේ අම්මයි තාත්තයි අය වයස මොකක් වුණත් අම්මා තාත්තා කියන දෙන්න වෙනස් වෙන්නේ නැහැ නේ ඉතින් ඇත්තටම අද නෙමෙයිද ඔබට දෙමාපියන්ගේ වටිනාකම තේරෙන්නේ මෙතුවක් කල ඔබ දෙමාපියන්ගේ වටිනාකම තේරුම් ගත්තේ මර පිට කන්න දුන්නා බොන්න දුන්නා ඉන්න හිටින තැනක් දුන්නා නමුත් අද පින්වතුනි ඔබට දෙමාපියෝ ඔබ දන්නව නේද ওই දෙමාපියෝ දෙන්න නිසා තමයි ඔබට දහමක් හම්බුනේ කියලා. ඒ දෙමාපියෝ පින්වතුනි වැරදි කාලෙනේ මේ ලෝකෙට ආවේ. ඒ දෙගොල්ලෝ වැරදි කාලෙ මේ ලෝකෙට ආවේ ඔබව හරි කාලෙ මේ ලෝකෙට ගේන්නේ. මොකද ඒ දෙගොල්ලෝ ආව නම් දැන් ඔබ තාම අතදරුවේ. ඔබට සමහර මේක තේරෙන්නේ නැහැ. එන ඔබ පිංගුතුනි මේ නිවන් දකින්න දහම මතුවලා එන කාලේ මේ ලෝකෙට ගේන්න ඒගොල්ලෝ chance එක miss කරගත්තා. මේක නේ මගේ අම්මට අපච්චිට මේක දෙන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ ගත කරපු ජීවිතෙත් එක්ක ඒගොල්ලෝ හැඩ ගැහිච්ච ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලෝ දරන් ඉන්න දෘෂ්ටියම කඩන්න ටිකක් අමාරුයි. යාච අපේ ආච්චි අම්මලා සීයලා ගැන කවර කතාවද? ඒගොල්ලෝ දන්නේ පන්සලට ගියා මල් පූජා කරා ওই ටික තමයි ඒගොල්ලෝ දන්නන් හිටියේ වරදක් නැහැ නම කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ නේ ওই ටික විතරක් කළා ඒව දන්නන් හිටියේ නැහැ ඉම්පෙරේද මට ආරංචියක් ආවා අම ලංකාවට ඇවිල්ලාලු හදිසි ඇවිල්ලා තියෙනවා ආච්චි අම්මට ස්ට්‍රෝක් එකක් හැදිලා මම බලන් ඉන්නේ ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැති කියලා. මං කියනවා පුළුවන් තරම් එක්කන් එන්න පන්සලට. නවුදන් ස්ට්‍රෝක් එක. මම ගොහොන් දෙකන්නේ. මම බරක් වැඩිනේ. ඔබ ඔබේ අම්මව එක්කන් වෙන්නේ නැතු වෙන්නේ තාම ස්ට්‍රෝක් එකක් හිතන විදිහට ඔබ ගෙදර අම්මලා තාත්තලා වඳින්න පින්වතුනේ. ඒතර ඔබේ දරුවෝ තිකන ගනි. දෙමාපියෝ කියලා කියන්නේ කන්නට දෙනකොට වඳින්න දෙන්නේක් නෙමෙයි කියලා. පින්දන ඔබ දරුව දෙමාපියන්ට වඳිනකොට එකතු වෙන පින් සම්භාරය කොච්චරද කියලා දන්නවද? තථාගතයන් වහන්සේ දේශනා කර කිමින්ද අරිහතුන් වහන්සේලාගේ මට මේ දෙමාපිය දෙන්න සලකන්න කියලා. ඉතින් අරිහතුන් වහන්සේලා වහන කොහෙවත් යන්න ඕනේ නැහැ නේ. ගෙදර ඉන්නේ. ඇයි පංච නානන්තරී පාප කර්ම වලින් අරිහතුන් වහන්සේ ඝාතනය කරත් ආනන්දරී පාප කර්මයක්, අම්මා තාත්තා ඝාතනය කරත් ආනන්දරී පාප කර්මයක්. මොකද ඔබට පින්දන ඔබේ අම්මයි තාත්තයි අතිශ්‍රේෂ්ඨයි. දැන් මරණ කන්ද බලන් ඉන්න. ඒක ගොඩක් වෙනසට දරු පවුලක් වුණාට පස්සේ අම්මා තාත්තා කියන දේ අමතක කළා යනවා. ගෙදරින් ආවට පස්සේ අම්මා තාත්තා අමතකයි. ඔබ 2 busy වෙනවා පින්න ඔබේ දරු පවුලට කන්න බොන්න දෙන්න ඔබට අමතකිනවා මට කන්න බොන්න දෙන්න මාව හදාගන්න ඒ දෙන්න කොච්චර මහන්සි වුණාද කියලා. ඔබ මේ ලෝකෙට ගේන්නේ දෙන කොච්චර මහන්සි වුණාද කියලා ඔබට අමතක වෙනවා. ඊට සබ දරුවන්ට දෙන ආදර්ශය පුතේ උඹලත් දරු බාලක් වෙච්ච දවසට ආය අම්මා තාත්තා ගැන බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලේ ජීවිත ගත කරගෙන යන්න බෑ. එහෙම වෙන්න එපා පින්වතුනි. පින්නේ කොටින්ම තමන්ගේ දරුවෝ ළඟට අරකන් ඇවිල්ලා වාඩි කරගෙන කියන පුතේ උඹ දන්නේ උඹේ ආච්චි අම්මා කියන්නේ කවුද කියලා. මෙතන කීයෙන් කී දෙනාද තමන්ගේ දරුවන්ට තමන්ගේ ඒ දරුවගේ ආච්චි අම්මයි සීයයි කියන්නේ කවුද කියලා මතක් කරලා දුන්නේ. ඒ දෙන්න නිසා අද ඔයා මේ ලෝකේ ඉන්නේ කියලා මතක් කරලා දුන්නේ. අද ඔයා අම්මටයි තාත්තටයි ආදරේ නේද පුතේ? අම්මයි තාත්තයි ඔයාලා හොඳින් රැක බලා ගන්න ඕනේ, ආදරෙන් හදා ගන්න ඕනේ. ඔයා හිතන්නේ මේ අම්මයි තාත්තයි කාගෙන් ඕව ඉගෙන ගත්ත ඇති කියලාද? එහෙනම් අද දරු පුතේ උඹට ආදරය කරන මේ අම්මයි තාත්තයි ආච්චි අම්මයි සීයයි නිසා ආදර්ශයක් වෙන්න පින්වතුනි. ඔබේ දෙමාපියෝ කියන දෙන්න හැමදාම නැහැනේ ඔබ ගා. ඔබට එක chance එකක් හම්බෙන්නේ. ගියාර පස්සේ ගියා. ඊට පස්සේ කොච්චර ගුණ ස්තෝත්‍ර ගායනා කරත්. ෆොටෝ ගහගෙන බිත්තිය ගහන් හිටියත්. දැන් ගිහිල්ලා ඉවරයි. භාවනාවට සටහන සම්බන්ධ වෙච්ච පුද්ගලෙක් මගෙන් ඇහුවා. ස්වාමීන් වහන්සේ අපේ අම්මා ඕ තාත්තා කවුරු හරි මට කියනවා මේ දහම නෙමෙයි නිවැරදි දහම, මේක නෙමෙයි නිවන් දකින හරි ක්‍රමය, වෙන ක්‍රමයක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ආ අදහන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ මේක තමයි නිවන් දකින ක්‍රමය. මම ගොඩක් වෙලාවට මට මේ ගමන යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මොකද මම ඒකට කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ දරන්ගෙන අදහස සම්පූර්ණ වෙනස්. මේක නෙමෙයි හරි ක්‍රමය, වෙන ක්‍රමයක් තමයි අපි යන්න ඕනේ නිවන් දකින්න. ඔයගොල්ලෝ මේ යන්නේ පිස්සු වැඩක් මේක නම් තේරුමක් නැහැ කියලා. මම කොහොමද මම එයාට ඔප්පු කරලා පෙන්නන්නේ කියලා. ඔබ ඉතින් මම මොකක් කිව්වද කියලා. මධ්‍යම නිකාය අරගෙන. එල්ලන 325 පිටුවට. ආන්නේකේ තියෙනවා. සාක්ෂි ඇතුව. මේ දහම. එහෙමද? නෑ. මං කිව්වේ ඔබ හොඳ දරුවෙක් වෙන්න. ඉස්සර අම්මට වඳින්න නැත්තම් අද දවස ගාන ගිහලා අම්මට වඳින්න. ඉස්සර ඔබ කතා කරන්න මාසකර සැරේ නම් අම්මට. පින්වතුනි ඔබ දන්නවද? මං කිව්වේ මං හදාගත්ත කාලසටහනේ වෙලාවල් දාලා තිනවා බින් අපේ පොඩි ස්වාමීන් වහන්සේට අවවාද දෙන්න. මං අපේ පොඩි ස්වාමීන් වහන්සේට කියලා තිනවා ගෝල්ස් හදාගන්න කියලා ජීවිතේට. ඉලක්ක. ඒ කියන්නේ මොකද සල්ලිකාරයෙක් වෙන්න, ලොකු ගයක් හදාගන්න, මෙන්න මේ දාරු සිවුරු අරින්න ඕනේ. එහෙම නේ? නෑ, උන්වහන්සේටත් පින්වතුනි ගෝල්ස් හදාගන්න කියලා මං තියලා තියෙන්නේ. ඒ අතරින් මං කිව්වා අනිවාර්යෙන් ගෝල් එකක් තියාගන්න ඕනේ තමන්ගේ දෙමව්පියන්ට මේ දහම දෙන්න. උන්වහන්සේලා ඒක ලියාගෙන තියෙන. ඊට පස්සේ ස්මාර්ට් ගෝල් එකක් විදියට ඒක හදාගෙන කවද වෙද්දිද මම මේක කරන්න පටන් ගන්න? කොහොමද මම මේක කරන්නේ? මම උන්වහන්සේලාට කිව්වා අපි දැන් අනිවාර්යෙන් සතියකට සැරයක් සති දෙකකට සැරයක් ගෙදරට කෝල් එකක් දෙන්න. ගෙදරට කෝල් එකක් දී එක්කෝ දෙමව්පිය මෙහෙට එනවනම් එහෙමයි. එහෙම නැත්නම් සමහර ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පිය අම්පාරේ සෑහෙන දුර පළාත්වල. එහෙනම් නිරන්තරයෙන් මෙහෙට එන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔබ වහන්සේ අම්මට තාත්තට කෝල් එකක් අරගෙන පොඩ 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 එයාව දහමට නැඹුරු කරනවා. දින මම ගොමෙනුත් ඒ ඉල්ලීම කරන්න. මොකද ගොඩක් වෙලාවට ඔබ විවාහ වෙලා වෙනම පෞල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තට පස්සේ දෙමව්පියෝ දෙන්න අමතක වෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට ඔබට දෙමව්පිය මතක් වෙන ඔබේ දරුවෝ බලා ගන්න ඕන වෙලාවට. එහෙම නැත්නම් ඔබට මුදල් අතමාරුවක් ඉල්ල ගන්න ඕන වෙලාවට. එහෙම නැත්නම් කෑමක් බීමක් හදා ගන්න දන්නේ නැති වෙනකොට කෝල් එකක් දීලා අම්මගෙන් රෙසිපි එක අහ ගන්න ඕන වෙලාවට. එහෙම නැත්නම් අවුරුදු කාලෙට. ඔය අවස්ථාවේ තමයි මතක් වෙන්නේ. මේක නෝක වැරදි. ඒ වටත් කෝල් කරන්න කමක් නැහැ. හැබැයි පින් අනිවාර්යෙන් මාසකර සැරයක් වත් කෝල් එකක් දෙන්න. සති දෙකකර සැරයක් වත් කෝල් එකක් දෙන්න. සතියකර සැරයක් බැරි නම් ඒ කෝල් එක දෙන වෙලාවෙ පින් අනිවාර්යෙන් මට හොඳට මතකයි අපේ අම්මයි අප්පච්චි මාව බොහොම අකමැත්තෙන් එක වැඩක් කෙරෙව්වා. මං එදා බොහොම අකමැත්තෙන් එක කරේ. තමයි මට අද තේරෙනවා ඒක කරේ කියලා. ඒගොල්ලෝ ආච්චි අම්මටයි සීයටයි කතා කරපු වෙලාවට පුතේ පොඩ්ඩක් එන්නක මේ සීයට කතා කරන්න. මට පෙන්නන්න බෑ ඒක. ඇයි සීයා? ඕල් මොඩල්. මම නිව් මොඩල්නේ. මං කතා කරන දේවල් සීයා දන්නේ නැහැ. සීයා කතා කරන ඒවා මට තේරෙන්නේ නැහැ. මට ඕනේ කම්පියුටර් ගේම්ස් ගැනයි. මට ඕනේ ඒව ගැන කතා කරන්න. නමුත් සීයා ඒව කතා කරන්නේ නැහැ. එහෙනම් සීයායි මායි ගැළපෙන්නේ නැහැ. ඒ නිසා මට පෙන්නන්න බෑ ඒලා. මම ආසම කරේ නැහැ. හැබැයි බලෙන් හරි මට එක කෙරෙව්වා. පුතේ එන්නවද විනාඩි 5ක් කතා කරන්න ආච්චි අම්මත් එක්ක? මම දන්නේම නැතුව පින්දිනාගේ ආච්චි අම්මා මගේ ජීවිතේ පෝෂණය කරා. බුදු සරණයි කියලා මට කියලා දුන්න පින්වතුනි. ආ බුදු සරණයි පුතේ කියලා තමයි ෆෝන් එක තිබ්බේ. අරදන මං හිතන්න පටන් ගත්තේ නැයි මේ මිනිස්සු බුදු සරණයි කියන්නේ කියලා. පුතා හොඳින් ඉන්න. පුතා පන්සල් ගියාද? පුතා සිල් ගන්න ගියේ නැද්ද? ඕවනේ ආච්චිමලා අහන්නේ. ඒකයි මට ඒව නෙමෙයි ඕනේ උනේ අහන්නේ. කාටුන් එක බැලුවද? ෆිල්ම් එක බැලුවද? මට ඕනුනේ ඒව කතා කරන්න. නැවත අකමැත්තෙන් හරි අප්පච්චි මම බල කරා ආච්චිමත් එක්ක කතා කරන්න. ඔබත් එහෙම කරන්න බින්දේ. දවසකේ දරුවෝ ඔබට පින් දෙවි. ආච්චිමර සියයට ওই දරුවා ලං කරන්න බින්දේ. ඒ දෙන්නගේ වටිනාකම කියලා දෙන්න. එනස සති දෙකකට සැරයක්වත් ගෙදරට කෝල් එකක් දීලා කතා කරන්න. මහලුකු දෙයක් ඕනේ නැහැ. ගොඩක් නරඹ කරන්න තියෙන අහන් ඉන්නේ එච්චරයි. ඔබේ දෙමාපියන්ට දෙන්න පුළුවන් ලොකුම සතුට අහන්නේ. මොකද ගොඩක් වෙලාවට තියෙන වයසට ගියාට පස්සේ ඒගොල්ලෝ කියන දේවල් අහන් ඉන්න කවුරුත් නැහැ. ඔන්න ඔකට කියන බින්ද කන් දන් දෙනවා කියලා. මම ළඟදිත් ආරාමේ කන් දන් දුන්නා. ඒක නෝන කෙනෙකුගේ මහත්කේ ක්‍රියාව සමගේ දරුවත් එක්ක. මේ මහත්තයා බොහොම නිහඬ චරිතයක්. වැඩි කාත් එක්ක කතාබස් කරන කෙනෙක් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ එයා හිතේ තියාගෙන හිටපු දේවල් ගොඩාක් කාත් එක්ක කියන්න නැතුව හිටපු දේවල් ගොඩාක් පින්විතනේ. මේ එකපාරට මාත් එක්ක කියන්න පටන් ගත්තා. කියාගෙන 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 ගිහිල්ලා පින්විතනේ මේ මහතේ අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගෙන මොනවත් නෙමෙයි. අර හිතේ තිබ්බ මානසික පීඩාවෙන් නිදහස් වෙලා. ඒ මහතේ මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මට කවදාකවත් කිසිම කෙනෙක් හම්බුන්නේ නැහැ මං කියන ටික අහන් ඉන්න. මං කරේ මෙච්චරයි. මේ වඩලා මේ මහත්තයා කියන්නේ මෙහෙම අහන් ඉතින්. ඒක නේද මහත්තයා? ඒක තමයි නේ. ඒක නෙමෙයි මේ දරුවා අතින් ඒ ටික වෙලා නැහැ නේද? සමහර වෙලාවෙදී ඔබේ දෙමාපියන්ට අද අවශ්‍ය එකම දේ තමන්ගේ හිතේ හිර කරන් ඉන්න දේවල් තමන්ගේ ජීවිතේ වෙන දේවල් කාත් එක්ක හරි කියන්න. හැබැයි දැන් ඒගොල්ලෝ වයස නිසා ඒගොල්ලෝගේ සමකාලීනකෙව දැන් ජීවතුන් අතර නැහැ. අහල පහල ඉන්න කට්ටිය දැන් ඒගොල්ලොත් එක කතා කරන්න වැඩි මනාපයක් නැහැ. ඒගොල්ලෝ දෙන්න පුළුවන් එකම සාහනේ පිටින් කෝල් එකක් දෙන්න. ළඟපාතක නම් ඉන්නේ සති දෙකකට සැරයක් ගෙදර එන ගම ගිහින්නේ. දරුවොත් එක්කන් යන්නේ. අම්මා තාත්තා වෙන මොකුත් නෙමෙයි ඉල්ලන්නේ. ඔබත් එක්ක පොඩ්ඩක් විනාඩි 5ක් කතා කරන්න. අනිවාර්යෙන් වඳින්න කකුල් දෙක අල්ලලා. දරුවන්ටත් කියන්න පුතේ වඳින්. මේ ආච්චි අම්මට වඳින්. සීයාට වඳින්. ඒ වෙලාවේ දෙගොල්ල දෙන ආශිර්වාදයේ පින්වතේ. එහෙම ආශිර්වාදයක් හොයාගන්න හම්බෙන්නේ නැති වෙන කොහෙන්වත් ආර්යයන් වහන්සේ නමක් ඉදිරියේ මිසක් වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැති ඒ වගේ ආශිර්වාදයක්. මේ අපේ ආදි මුතුන් මිත්තෝ ගාව තිබ්බ හොඳ ගුණ පින්වතුනි ඒව අමතක කරන්න එපා. මොකද ආච්චි අම්මලා සීයට ලං කරේ නැත්නම් පිටින ওই දරුවෝ දෙන්න ලං වෙන්නේ ඔබේ දරුවෝ ලං වෙන්නේ අසත්පුරුෂයන්ට. තරුවන් විනාශ වෙන්න අරින්න එපා පින්වතුනි. මොකද ආච්චම්මයි සීයා නැති දවසක් එනවනේ මේ දරුවන්ට. බලන්න අද කොච්චර දරුවන්ට ආච්චම්ම සීයා මලා කියන එක ගානක් වන්නේ නැහැනේ. මං කියන්නේ ගානක් තියෙන්න ඕන කියලා නෙමෙයි. ඒ කියන්නේ අඬන්න ඕන කියන එක නෙමෙයි. අඬනවා කියලා කියන්නේ කෙලස්නේ. අඬන්න ඕන කියන එක නෙමෙයි පින්වතුනි. නමුත් ඔබ දන්න ඔබ කොච්චර දේවල් ඔබේ අම්මගෙන් තාත්තගෙන් ගත්තද කියලා. අපරාධන පිට මේ අම්මයි තාත්තයි මැල්ල ගියොත් ඔබේ දරුවන්ට ඒ දේවල් දෙන්නේ නැතුව. සමහර ඔබට අම්මයි තාත්තයි මෙහෙට එක්කන් එන්න බැරි නම් ඔබේ දරුවා ගිහිල්ලා කිව්වොත් ආච්චි යන්න පන්සල්. ඔබ කිව්වහම බෑ කියන ආච්චි ඔබේ දරුවා කිව්වහම හා කියයි. ආච්චියවත් මං යනවා. අලුතන මේ දරුවගේ හුරතලේ බලන්න කැමති නිසා හරි පන්සල්ට එයි. දැන් කීයක් යනවද වැඩි කරන්න? ආච්චි අම්මයි සීයා පේනන අපොයින්ට්මන්ට් දාලාද යන්නව? අපේ සීහයල පරම්පරාව බිහි වෙන්න ඕන ඔහොම පින්වදෙන හිංසරේ. ඒ වගේම දැන් මම ගොඩක් දකින දේවල් මම මේ කියන්නේ පින්වදෙන. ගොඩාක් දරුවන්ට අද දෙමාපියන්ගේ ට වඩා සමාජලට ගුරුවරුන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒක ඇත්තම විදිහට බොහොම ඛේදනීය තත්වයක් අද. ගොඩාක් ගුරුවරුන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ දරුවන්ට. මට මතකයි ඉතින් අපි ඉස්කෝලේ ගියපු කාලේ. ඊටත් වඩා ඇති ඔබ ඉස්කෝලේ ගිහපු කාලේ ගුරුවරු අපිට දෙවියෝ වගේ. අපිට දෙවියෝ වගේ නෝ අපිට මහ බ්‍රහ්ම වගේ ඇතිනේ. ඔබ ඉස්කෝලේ ගිහපු කාලේ අපිට දෙවිවරු වගේ පින්නතුනි. පුදුම ආදරයක් තිබෙත් ඒ දරුවන්ටත් දරුවෝ ගුරුවරුන්ටත්. නමුත් අද තනිකර ගනුදෙනුවක් විතරක් වෙලා නැහැ ඉස්කෝලේ. ටියුෂන් පන්තියක් වෙලා. ඒදී එක එක අය ගාව අඩුපාඩු තියෙනවා. නමුත් ඉතින් ඔබ කළ යුතු දේ ඔබ කරන්න. ගුරුවරුන්ගේ වටිනාකම කියලා දෙන්න දෙන්න. ඒ ගුරුවරු තමන්ගේ දරුවෝ ගෙදර තියලා ඇවිල්ලා පින්දින ඔබේ දරුවන්ට උගන්වන්න. තමන්ගේ දරුවන්ට ගුරුවරුන්ගේ වටිනාකම කියලා දෙන්න. මන් දන්නේ අද ඉතින් ඉස්කෝල ආයුබෝවන් කියලාවත් කියනවද කියලා නම් මන් දන්නේ නැහැ. කියනවනේ ඒක තමයි පුදුමේ. අපේ නම් පීරියඩ් එක පීරියඩ් එක ගන්න ඉවරනාට පස්සේ මේ අපි ගුරුවරුන්ට වැන්දා. බිම දන ගහලා. අද එහෙම දෙයක් වෙනවා කියලා හුණොත් තමයි මට පුදුමේ. එයාද මේ ಗುಣ මිනිසුන්ගෙන් නැති වෙවි යනවා. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වතුනි. හරි බහැනක දෙයක් ඒක. අන්තිමෙන් මිනිසුන් නිකන් රොබෝට්ල බවට පත් වෙනවා. යන්ත්‍ර බවට පත් වෙනවා. අද වහන දරුවෝ ඉස්කෝලේ කොච්චර ගුරුවරුන්ට විහිළු තහළු කරනවද කියලා. මෙතන ඉන්න ගුරුවරු දන්නව ඇති. සමහර කුණු හරප විහිළු. අද සමාජලාට දරුවෝ ගුරුවරු ගුරුවරියන්ව දකින්න විදිහේ කාම පුංජ විදිහට. එන්නේ ගුරුවරියෙක්ටවත් අද සාරියක් ඔසරියක් ඇඳගෙන ඉස්කෝලේකට එන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. හරිම ඛේදනීය තත්ත්වයක්. දෙමාපියෝ දෙන්න විදිහට පින්න ඔබට තියෙන ලොකු යුතුයකමක් මෙතන ඉටු කරන්න. ගුරුවරුන්ගේ වටිනාකම කියලා දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන දෙන දේවල් තමයි හරි මේ ලෝකයේ ආශ්‍රවදේ සපයිසාරයි කියලා නෙමෙයි. ඒ දෙ ගුරුවරු පින්න තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් ඒ ගුරුවරු කරනවා තමන්ගේ දරුවෝ ඒ දරුවෝ වෙනුවෙන්. ඒගොල්ලොන්ව අගයන් උගන්වන්න. මේ ගුරුවරු කරන කැපකිරීම ඇගීමර ලක් කරන්න උගන්වන්න දෙන්නේ පොඩි කාලේ ඉඳන්. මොකද ඕක ලොකු වුණාට පස්සේ කියලා දෙන්න ගියහම ටිකක් පරක්කු වැඩි. පොඩි කාලේ ඉඳන් ඕවා කියලා දෙන්න ඕනේ. එකේ පන්තියේ දෙකේ පන්තියේ ඉඳන් පිටින් ඕවා කියලා දෙන්න ඕනේ. එහෙනම් දෙමව්පියන්ගේ වටිනාකම කියලා දෙන්න. ආච්චි අම්මගේ සීයාගේ වටිනාකම කියලා දෙන්න. ගුරුවරුන්ගේ වටිනාකම කියලා දෙන්න. අමතක නොකර. ඒ වගේම ඔබත් මගේ තිස්සර තිබ්බ පුරුද්දත් වෙනුවෙන් හැම අවුරුද්දරම සැලැත් සිංහල අවුරුද්ද එනකොට ඥාති පිරිස දැක බලාගෙන බුලත් දීලා ආචාර කරලා ඉන්න යන වගේම මම අනිවාර්යෙන් කරපු දෙයක් තිබ්බ බින්දු මගේ ඉස්කෝලේ ගුරුවරුන්ට කෝල් එකක් දීලා හරි කතා කරා. අලුත් අවුරුද්දට අලුත් අවුරුදු ප්‍රාර්ථනා කරා. පින්නේ ගුරුවරුන්ට පුදුම සතුටක් ආවේ ඒ දේ කරන එක තුළ. මොකද ගුරුවරුන්ට පින්නේ ගොඩක් වෙලාවට හිතේ තියෙන ලොකුම සතුට තමන් උගන්වපු ගෝලයන්ට තාම තමන්ව මතකයි කියන එක. අහිංසක බලාපොරොත්තු වෙන්න පින්නේ. විශේෂයෙන් ඔබේ ජීවිතේට වෙනසක් කරපු ගුරුවරු ඉන්නව නම් ඔබට මතක. ඔබ ඉස්කෝලේ ගිහපු කාලේ අපි නම් පින්නේ අම්මලා වගේ හිටපු ගුරුවරු මෙච්චරයි කියලා කියන්න බෑ. අපි හොඳටම දන්නවා මෙතන අපිට බැන්නත් ගැහුවත් පුදුම ආදරයක් ඒ ගුරුවරු අපිට තිබ්බේ කියලා. බයිනෝ මං ගුටි ගාලක් තියෙනවා ගුරුවරුන්ගේ. හැබැයි ගැහුවේ බැන්නේ මට තිබ්බ ආදරයට කියලා මං හොඳට දන්නවා. ඒ නිසා තමයි මං පැවිදි වෙනකල් අවුරුද්දකට සැරයක් මගේ ඉස්කෝලේ ගුරුවරුන්ට කෝල් එකක් දීලා මිස් සුබලුත් අවුරුද්දක් වේවා සර් සුබලුත් අවුරුද්දක් වේවා. ඒ වෙලාවේ බින්දනේ ගුරුවරුන්ට හිතට එන සතුට මෙච්චරයි කියන්න බෑ. මහ ලොකු දෙයක් නෙවෙයි පිංගුතුනි. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ ඔබම දන්නෝ ගුරුවරු හැටියට ඔබෙන් ඉගෙන ගත්ත කට්ටෙන් අද ඔබව අමතකයි. එයා ඒගොල්ලෝ ජීවිත ගත කරන්න යනවා. මොකද මේන ගුරුවරු හරි සතුටුයි තමන්ගෙන් යමක් ඉගෙන ගත්ත කෙනෙක් ගිහිලා ඒගොල්ලොන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත කියලා දැනගන්න. අනේ ඒගොල්ලොන්ට යහපතක් වුණා. ඒගොල්ලෝ අද හොඳ මිනිස්සු විදිහට ජීවත් වෙනවා මේ සමාජයේ කාටවත් කරදරයක් කිරිහෙරයක් නැතුව. අද මේ සමාජයේ තවත් මිනිස්සුන්ට යහපතක් කරන්න පුළුවන් තත්ත්වයකට ඒ අය පත් වෙලා තියෙනවා. පින්දින ඔබත් ඒ දේ කරන්න. ඔබේ ඊට පස්සේ ඔබේ දරුවෝ දකිවි පින්දින මේක. එන ඔබේ ඉස්කෝලේ ඔබට ඔබේ පන්ති භාර ගුරුතුමියගේ අපිට මේ එක වසර පන්ති වෙන්න බල ඔබට මතක ඇති නිපින්න ඔබට ඔබේ ජීවිතේ මහා වෙනසක් කරපු ඔබේ ප්‍රියතම ගුරුවරිය කවුද කියලා ඇහුවොත් ගුරුතුමා කවුද කියලා ඇහුවොත් අනිවාර්යෙන් ඔබ දන්නව වෙන්නේ. ඒ අය තාම ජීවතුන් අතර ඉන්නවා නම් පින්වතුනි හොයාගන්න එයාව කන්ටැක්ට් කරන්න පුළුවන් විදිහ එයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ ඉන්න ගෙදර දන්නව නම් පින්වතුනි බුලත් උරුලක් අරගෙන යන්න. එන අවුරුදු කාලේට නැගම් යද්දී ඔබේ ගුරුවරුත් හම්බෙන්න යන්න. බුලත් උරුලක් අරන් යන්න තමන්ගේ දරුවොත් එක්ක. ඒ දරුවන්ටත් වඳින්න කියන්නේ බින්දුනේ ගුරුවරුන්ට. අදේ දරුවෝ සතුටින් ඉන්නේ. අදේ දරුවන් හොඳ දෙමාපියෝ දෙන්නෙක් ඉන්නේ. ඒ ගුරුවරුන්ගේ දායකත්වයක් නිසා. අන්න එක මතක් කරලා දෙන්න. ඒ ගුරුවරුත් ඔබට ආශිර්වාද කරයි බින්දුනේ. ඒ ආශිර්වාදයට සමකල හැකි ආශිර්වාදයක් මෙලවුණා නැත. මේ මගේ ජීවිතේ මම කරපු දේවල් මම ඔබත් එක්ක මේ කියන්නේ. එහෙනම් ඔබට යහපතක් කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක ඇගීමට ලක් කරන්න. එහෙනම් ඔබ හෙඩ කඩ යනවනේ. ගෙදරට අවශ්‍ය බඩු ගේන්න, හෙඩ ඉදන්, පොලට යනවා, සුපර් මාකට් එකට යනවා. අදිෂ්ඨානයක් කරන්න. කවුරු හරි කෙනෙක් ඔබට හිතනොත් ඔබට හොඳ සේවාවක් ලබා දුන්නා කියලා. එකෝ ඒ කෙනාගේ මැනේජර්ට හෝ එයාව මුණ ගැහෙන එක ප්‍රායෝගික නැත්නම් ඒ ඉන්න මහත්තයාට හෝ කියන්න ඔබතුමාට බොහොම ස්තුතියි. එයාගේ මැනේජර් කෙනෙක් ඉන්නවා නම් පින්දුනි පොඩ්ඩක් ඉල්ලන්න මට ඔයාගේ මැනේජර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඔබ අනිවාර්යෙන් දන්න වෙන රියැක්ෂන් එක මොකද්ද කියලා. අනේ අයිසර් මගේ අතින් වැරදක් වුණාද? නෑ නෑ. ඔබතුමා දුන්න විශිෂ්ට සේවාව ඇගීමට ලක් කරන්න. දවසක් අපි බෙහෙත් වගේයක් ගන්න එක්තරා මහත්තෙක් මාව වාහනේ දාගෙන වැඩමුවා රෝහලකට. ඒ මහත්තයා එක්තරා ආයතනයක වැඩ කරන මහත්තෙක්. ඒ ආයතනයේ රියදුරු තනතුර කරන මහත්තෙක් වෙන්න ඇති. ඒ මහත්තයා අපි වාහනේ දාගෙන වැඩමුවා. මේ වාහනේ දාගෙන අපි වැඩමද්දි වෙනනේ මහත්තයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. සමහරක්ිට ස්වාමීන් වහන්සේ නමක් වාහනේ හිටපු නිසා වෙන්න ඇති. සමහරට සාමාන්‍යයෙන් කරන ක්‍රමෙත් ඒක වෙන්න ඇති. අද මට හිතුනේ සමහරට ස්වාමීන් වහන්සේ නමක් නිසා හිටපු නිසා වෙන්න ඇති. ඒ මාත්‍යාක් ෆෝන් එක ආන්සර් කරන්න නැතුව වාහනේ පැත්තකට කළා. නවත්තලා තමයි කෝල් එක ආන්සර් කරේ. දැන් සාමාන්‍යයෙන් මම දන්න විදිහ නම් ගොඩක් වෙලාර මම දැකලා තියෙන්නේ ගොඩක් රට ලංකාවේ මිනිස්සු නම් වාහනේ යන ගම කෝල් එක ආන්සර් කරනවා. ඒක කොයිතරම් බහැනක දෙයක්ද කියලා ඔබ දන්නවා. මම ඒක දැක්කට පස්සේ මට හිතුණා කොච්චර හොඳ දෙයක්ද මේ මනුස්සයා කරේ. ඒ ආයතනයේ ප්‍රධානියා මට යම් අවස්ථාවක මුණ ගැහිච්ච වෙලාවක මං කිව්වා මහත්තයෝ එදා ඔබතුමාගේ රියදුරු මහත්තයෙක් කියලා තිබ්බ නේද අපිව රෝහලට වඩම්මද? අන්නේ මහත්තයර කෝල් එකක් ආපු වෙලාවේ ඒ මහත්තයා වාහනේ පැත්තකට අයින් කළායි ෆෝන් එක ආන්සර් කරේ. මොනතරම් විශිෂ්ට කටයුත්තක්ද විශිෂ්ට විදිහට මේ මහත්තයා කටයුතු කරේ. මං අවස්ථාවක් හොයාගත්තා ඒක නා වගේ. මං කිව්වා අනිවාර්යෙන් ඔබතුමා ගිහිල්ලා ඒ මහත්තයාව හොයාගෙන මං ඒ දේ ප්‍රශංසා කරපු බවට එතුමාට දන්වන්න කියලා. දැන් බලන්න පින්වතුනි. ඒ මහත්තයාට, ඒ රියදුරු මහත්තයාට තමන්ගේ ආයතනයේ ප්‍රධානියාගෙන් යම් අවස්ථාවක ඒ ආරංචිය ලැබුණා නම් කතා කරලා කියන ඔබතුමාට මෙන්න මෙහෙම දෙයක් වුණාද? ආවුව මහත්තයා මගේ අතින් එහෙම දෙයක් වුණා මම වාහනේ නවතර තමයි කෝල් එක ගත්තේ. ඒ දේ අගය කරපු ගැන ඒ මහත්තයාට කොහොම හැඟෙයිද? මොනතරම් ප්‍රසාදයක් ඒ දේ හිතට. සමහරට ඒ ටික ඇති. එයාට මාසයක් දුවන. වෙන කිසිම දෙයක් නැත. ඒ නැගිච්ච ප්‍රීතිය, ඒ ප්‍රසාදය මේ මනුස්සයාගේ හිතට ඇති පින්වතුනි. මාසයක් මොන ප්‍රශ්නයක් ආවත් එයාට සතුටින් ඉන්නේ. එනිසා මම තාමත් උත්සාහ කරනවා මේ වගේ අවස්ථාවක් මම දැක්කොත් එහෙම ඒක අනිවාර්යෙන් අගයීමට ලක් කරන්න. එනිසා ඔබත් උත්සාහ කරන්න පින් මේ වගේ දේවල් කරන්න. සාවිශේෂයෙන් ටෙලිෆෝන් එකෙන් කස්ටමර් සර්විස් එකකට වගේ කෝල් එකක් දෙන්න වුණොත් ඔබට දැනෙනවා නම් ඒක නා ඔබට අවංකවම කරන්න පුළුවන් උපරිම සේවාව ලබා දුන්නා කියලා. කොයි වෙලාවකත් පින්දනේ අවස්ථාව අහිමි කරන්න එපා. ඒ පුද්ගලයාව ඇගීමට ලක් කරන්න. මොකද ගොඩක් වෙලාවට පින්දනේ යාට අහලා පුරුදු මිනිස්සුන්ගේ බැනුම්. බැනුම් අහලා 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 පින්දනේ කාගේ හරි දරුවෙක් නේද ඔය? කාගේ හරි දරුවෙක් නේද ඔය? මිනිස්සුන්ගෙන් බැනුම් අහලා 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 පින්දනේ ඒ ඊළඟ කෝල් එක ආවම මූණ හිනාවකුත් තියාගෙන ෆෝන් එක ආන්සර් කරන්න ඕනේ. ඔබ දන්නව නේද බින්නේ ඔබට ප්‍රශ්න තියෙන වෙලාවක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඔබේ හිතේ කරදර කරන දෙන වෙලාවක කවුරු ඔබේ දරුවා හරි ඇවිල්ලා තාත්තේ අයි මොකෝ මේ වෙනේද කතා කරන්නේ? ඒ තරහ පිට වෙනව නේද බින්නේ තාම මිනිස්සු එක්ක පිටින් තේන හිතලා බලන්න අර මිනිස්සුන්ට එහෙමවත් කරන්න බෑනේ. අර හිතේ තියෙන පෙළීම හිතේ තියෙන පීඩාව තද කරගෙන පින්වතුනි ඊළඟ කෝල් එක ආන්සර් කරන්න ඕනේ. මුකුත් උනේ නෑ වගේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට හිතේ තියෙන පීඩාව පිට කරගන්න විදිහක් නෑ. මොකෝ දහමක් අවබෝධ කරගෙන නැද්ද කියලා අපි දන්නේ නැහැනේ. පෙළෙන තණ්හාව නිසාද කියලා එයා තේරුම් ගන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේද එතුනේ. එදර්දෙනි එළියෙන් hina වුණාට හිත ඇතුලෙන් පුදුම ගින්නක් ඇවිලෙන. එහෙනම් ඔබට පුළුවන් නම් එක වචන දෙකකින් පින්දුනේ ඒ ගින්න නිවන්. කොහොමද ඔබ දන්නේ ඔබ කරන දේශනාව ඔබ කතා කරන වචනයක් තථාගතයන් වහන්සේ දේශනා කරපු වචනයක්ද කියලා? රාගයේ ශේවි මුදසා යම් වචනයක් දෙසුවා නම් ඒ දෙසුවේ තථාගතයන් වහන්සේමයි. ද්වේෂකින්න නිවි මුදසා යම් වචනයක් දෙසුවා නම් ඒ දෙසුවේ තථාගතයන් වහන්සේමයි. මෝහකින්න නිවි මුදසා යම් වචනයක් දෙසුවා නම් ඒ දෙසුවේ තථාගතයන් වහන්සේමයි. එහෙනම් දැන් මේ මනුස්සර කෝල් එකක් දෙන වෙලාවේ ඒ මනුස්සගේ හිතේ දැල්වෙනේ මහා ගින්න නිවන්න ඔබට එක වචනයකින් හරි යමක් කියන්න පුළුවන් නම් දැන් තථාගතයන් වහන්සේට පුළුවන් නේද? මම දේශන දහම සත්‍ය බවට ජීවමාන සාක්ෂියක් ඔබ කියලා පෙන්වන්න. දැන් කීයක්ද ගියේ? කීයක් ගියද වුණා? ඔව් අපින් වැඩ දෙන්නද? පින් වැඩ. එනිසා ඒ වගේ පින් කරගන්න දින අවස්ථා අහිමි කරගන්න එපා. එන ඊළඟ සුපර් මාකට් එකට ගියාම නම ගහලා තියෙනවා නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? නම කියලා ස්තුති කරා. නම නිලුක්ෂි. මොකද කියන්නේ? නිලුක්ෂි. ආයි බොහොම ස්තුතියි. ඔබ දන්නවද යා කොච්චර සතුටටපත් වෙනවද කියලා? ඔබ නම කිව්වම ඔබේ මූණ දිහා බලයි. හරි. හිතා ගන්නවත් බෑ. මොකද ඒ තරම් ඕනකමකින් ඔබට යාට ස්තුති කරන්න ඕනේ බව යාට තේරෙනවා. ඇයි නමත් කියෙව්වා. මේ මනුස්සයා එදා දවසේ මහාන ප්‍රියතම වචනේ ඔබේ කිව්වේ. කීයක ගියාද? නෑ. කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පිංගුතුනි. තව මනුස්සකගේ ජීවිතයට ශ්‍රේෂ්ඨත්වේ ළඟා කර දෙන්න ඔබ කටයුතු කරන තරමටයි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච පරම ශ්‍රේෂ්ඨය වුණේ. උන්වහන්සේගේ ජීවිත කාලය මොකද කරේ? උන්වහන්සේගේ ජීවිතේට ආපු හැම කෙනාම ශ්‍රේෂ්ඨේ බවට පත් වෙන්න ක්‍රමය කියලා දුන්නා. එහෙනම් පින් ඔබ ශ්‍රේෂ්ඨේ බවට පත් වෙන්නේ තව කෙනෙක්ගේ යහපත දෙසා දේවල් කරන කියන හිතන තරමට. ඔබ දෙන්න. එතකොට ලැබේවි. තව කෙනෙකුගේ හිතේ ගින්න නිවන්. එතකොට ඔබේ ගින්න නිවේවි. තව කෙනෙකුගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් පිටින් ඒ ප්‍රශ්නේ පුළුවන් විදිහින් උදව්වක් කරන්න. එතකොට ඔබේ ප්‍රශ්න වලට අද උත්තර ලැබේවි. දුන්නොත් ලැබේවි. කවුද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ. දුන්නොත් ලැබේවි. කරදරයක ඉන්න මනුස්සයෙක් දැක්කොත් වෙන්නේ පුළුවන් තරමින් උදව් කරන්න. මනුස්සෙ දුකෙන් ඉන්නව දැක්කොත් වින්දුනේ වචනයකින් හරි අඩුතන වේද පිටට තට්ටුවක් දාලා යන්න ගණන් ගන්න එපා. කොහොම තමයි ගණන් ගන්න එපා. එන සුපර් මාකට් එකේදී අර දොර මනුස්ස දොර අරින මනුස්සයා දැක්කහම එයා කියනවා good morning. මොකද ඔබ කියන්නේ? good morning. ඔබතුමාට සුබ උදෑසන. අනිවාර්යෙන් කියන්නේ මූණ දිහා බල්ලා කියන්නේ බිම් බලාගෙන අහක බලාගෙන නෙමෙයි මූණ දිහා බල්ලා කියන්නේ. මොකද ගොඩක් කට්ටිය කියාගෙන යනවා. සමහරකට ගා කියාගෙන යනවා අහක බලාගෙන. වැඩක් නැහැ විදිහේ කියනකේ. මූණ දිහා බල්ලා කියන්නේ. මූණ දිහා බල්ලා කියන්නේ. එයාට හිතා ගන්නවත් බැරි වෙයි. ස්තුතිය කියන්නේ මෙතන මූණ දිහා බලලා. හදවතින්ම කියන්නේ කියන එක. සුබ උදෑසන. සුබ උදෑසන. ඔය දෙක වෙනසක් තිබෙන්නේ නැහැ. මූණ හදවතේ කැඩපතයිනේ. එහෙනම් ඔබේ හදවතේ පින්විතනි හෘදයාංගම සුභාශිංසනේ තියෙන බවට මේ මනුස්සයාගේ මූණ දිහා බල්ලම් පෙන්න. දැන් අනිත්‍ය දුක නැත නෙමෙයි කතා කරේ. හැබැයි නිවන් දකින්න ඕන දේවල් නෙමෙයි මේ කියන්නේ. අනිවාර්යයෙන්. මහලුක දේවල් නෙමෙයි මං කියන්නේ. ඔබට කවරේ සුබ දර්ශනක් කිව්ව මූණ දිහා බල්ල සුබ දර්ශනක් කියන්නේ. ඔබට යවර කෙනෙක් කවර කෙනෙක් යහපතක් කරොත් හොයාගෙන ගිහිල්ලා පින්න ඒ කෙනාට ස්තුතිය කියන්නේ. එයා වැඩ කරන කවුරුරි මැනේජර් කෙනෙක් ඉන්නවා නම් ඒ මැනේජර් කවුරුරි පින්න ලියුමක් ලියලා දෙන්න මාසෙකට සැරයක් කරන්න මේ වැඩේ. අද ඉඳන් පටන් ගන්න. නාගෝස්තු මාසෙට තව සතියක් දෙකක් තියෙනවනේ. තියෙනවද? මම මතකත් නැහැ. ආ ඉවරයි නේ. හරි ලබන මාසෙ ඉඳන්. කවුරුරි පින්න ඔබට යම් ආයතනයක වැඩ කරන වෙලාවක හෝ සේවාවක් ලබා ගන්න වෙලාවක නැත්නම් ඔබත් එක්කම ආයතනයේ වැඩ කරන කෙනෙක් හෝ ඔබට හැඟෙනවා නම් විශිෂ්ට සේවාවක් ලබා දුන්නා කියලා. ඒ කියන්නේ ඒ කෙනාට පුළුවන් තරමින් ඔබට යහපතක් කරා කියලා පින්වතුනි. එක්කෝ ඊමේල් එකක් ගහන්න විනාඩි පහක් යන්න. එහෙම නැත්නම් කොලයක් කරන්න. ටග් ගාලා ලියන්න. මම මේ ලීම ලියන්නේ මේ මේ මෙයාගෙන් ලබාගත් විශේෂ සේවාව වෙනුවෙන්. ඒක ඇගීමට ලක් කරන්න. ඔබතුමාගේ ආයතනයේ මම මේ මෙදා දවසේ ආවා. මෙන්න මෙහෙම 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 දෙයක් කරගන්න. ඒ වෙලාවේ මට හම්බුණා හෂාන්. හෂාන් ඇවිල්ලා මට ග්‍රීට් කළා. මේ විදිහට මගේ ප්‍රශ්න හොයන හොයලා බලලා මට පුදුම සර්විස් එකක් දුන්නා. ඒ වගේ අය ඔබතුමාගේ ආයතනයට මහා ලාභයක්. එතුමාගේ අනාගතයට මාගේ හෘදයාංගම සුභාශිංසනය. ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා. ඔන්න CD එකක් දාලා එන්න. මොකද දැන් ඔබ සාක්ෂියක් නෙමෙයිද මේ ධර්ම ජීවමානයි කියලා? ඔය CD එක අහන්න නැති වෙයිද? ඔව් මට කියන ඔය CD එක අහන්න නැති වෙයිද? අනිවාර්යෙන් අහන්න. ඔය මැනේජර් පිටින් දැන් CD එක අහන්න. ඇයි? එයා දන්නෝ රත්තරන් හදවතක් තියෙන මිනිස්සෙක් මේ CD එක මට එවලා තියෙනවා. මොකද කවදාකවත් මෙතුවක්කල් කම්ප්ලිමන්ට් එකක් එක්ක ලියුමක් ආවේ නැහැ. ආවිම කම්ප්ලේන්ට් එකක්. ප්‍රශංසාවක් කළ ලියුමක් ආවේ නැහැ මෙතුවක්කල්. එහෙනම් මේ CD එක එවලා තින් රත්තරන් හදවතක් තියෙන මිනිස්සෙක්. එහෙනම් මොකද ඒ වගේ කියලා මාත් අහලා බලන්න ඕනේ. දැම්ම CD එක. කොහොමද එතනින් පස්සේ? එයාගේ මුළු ආයතනයෙන් බෙදලා දෙන්නේ. මොකද දැන් එයා දන්නවා පින්දින ඔබට ඒ ලියුම ලියන්න හේතු වුණේ ඔන්න ඔය CD එකේ තියෙන ජින වචන නදිය කියලා. දැන් එයා දන්නවා පින්දින තථාගතයන් වහන්සේලා මේ ලෝකේ වැඩහිටි බවට. මෙතුවක්කල් පන්සල් ගියා වෙන්නේ නැති. පන්සල් ගත්තා වෙන්නේ නැති. හැබැයි දැනන් හිටියේ නැහැ මොකද්ද ඒ කියලා. නමුත් අද එයා දන්නවා මේ දහම සත්‍ය බවට. ඇයි? ඔබ ඒකට ජීවමාන සාක්ෂියක් වුණා. CD එකක් දාලා යන්න. එතනින් හර ඔබ මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබ මේ reaction එකට catalyst එක වෙලා ඉවරයි දැන්. ඔබ උත්ප්‍රේරකය වෙලා ඉවරයි දැන් මේක. ප්‍රතික්‍රියාවට. එතනින් එහාට අවශ්‍ය ටික වෙයි. ආයෝබ හොරි වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ඔබට පුදුම සතුටක් දැනෙන පින්දේ මේ වෙලාවට. ඒ ලියුම ගිහිල්ලා post එකට දාද්දි නැත්නම් ඒ ලියුම ගිහිල්ලා manager කට අතට දෙද්දි මෙන්න අද මට ඔයාගේ ආයතනයේ සේවකෙක් හොඳ සේවාවක් ලබා දුන්නා. මට ඕනේ ඒක අගයන්. මෙන්න මේක අරගෙන එතුමාට මං වෙනුවෙන් ස්තුති කරන්න. ඒ මනුස්සගේ මූණ හිනාව දකිද්දි ඔබට හිනාවෙන එක කටක් මදි වෙයි. ඒ තරම් ප්‍රීතියක් ඔබට නැගෙවිලා. මං දන්නේ කොහොමද? මං කරපු නිසායි. කළා වරන්නේ වෙනද මේවා? නිකන් ඉඳන් සතුට වෙන්න පුළුවන් ක්‍රම. ඒකට කියන්නේ ඔටෝ චූන් කියලා. පුළුවන් තරම් මිනිසුන්ට ප්‍රීතිය දෙන්න බින්දද? පුළුවන් තරම්. මිනිසුන්ගේ හදවතවල හැම වෙලාවෙම ගින්දර පිඟුතුනේ තියෙන්නේ. ඔබ දන්නවනේ. ඔබ තරම් දහම ගත්ත මිනිසුන් නෙමෙයි පිටින් මේ ලෝකේ ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ හදවතවල තියෙන්නම ගින්දර. එක්කෝ රාග ගින්න නැත්නම් දේශ ගින්න නැත්නම් මෝහ ගින්න. ඔබ යන තැන පිඟුතුනේ ගින්න පොඩ්ඩක් හරි නිවලෙන්න. මිනිසුන්ගේ ජීවිත ස්පර්ශ කරන්න පිඟුතුනේ. ඒ හදවතවල තියෙන ගිනි නිවන් බහුජන හිතාය බහුජන සුඛාය තථාගතයන් වහන්සේගේ යන ඔබ පිළිපැද්දා වෙනවා. අනික් අයගේ ගිනි නිවන තරමට ඔබේ ගිනිත් නිවේවි. හරි. එහෙනම් ඔය කිව්ව දේ මතක තියාගන්න. මතක කරන්න එපා. කරුණු කාරණා කීපයක් කිව්වා. මතකද බල? හරි මතකද බල? මොකද මුලින්ම කිව්වේ? හ්ම්? සේවය ගන්න. නම කියලා නම පාවිච්චි කරලා සේවය ගන්න ඕන. දෙක. දෙමව්පියන්ට. දෙමව්පියන්ව වඳින්න. ඔබේ වයස කීයේ වුණත් කමක් නැහැ පිටින් දෙමව්පියන් වන්දනා කරගන්න. මොකද ඔය දෙමව්පිය දෙන්න අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න තාක් කල් පිටින් ඔබට පුළුවන් ඒ දෙන්නයි කකුල් දෙක ළඟ වැටලා වැඳෙන්න. ඒ දෙන්න මලාට පස්සේ දැන් ෆොටෝ එකක් විතරයි ගෙදරෙල්ලෙන්. අද වෙනකොටත් නැත්තම් බුදු පිළිමේ ඉස්සරහට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා ඊට පස්සේ දෙමව්පිය දෙන්න වන්දනා කරලා ඔබ දන්නව නේද පිළිමේ බදාගෙන බදාගෙනම දේශනා කළා තියෙනවා මම තරම් අම්මගේ තාත්තගේ ගුණ හඳුනන කෙනෙක් මේ ලෝකේ වෙනත් නැහැ කියලා. එහෙනම් කොහොම ගුණයක් දැත්තේ? බුදු කෙනෙක්ට විතරයි අම්මගේ තාත්තගේ ගුණ හරියටම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේටවත් බෑ නේද? ඒ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේටවත් තේරුම් ගන්න බැරි තරම් අම්මගේ තාත්තගේ ගුණ නැද්ද? එහෙනම් එහෙම කෙනෙක් එහෙම දෙන්නෙක්ට දනහිස් පොල් කටු ලෙලියනකම් වැන්දත් මදිනේ. ඔබ මේ ලෝකෙට ගෙනාවු දෙන්නනේ පින්වතුනි. ඔබ අතරමං වෙලා හිටපු කාලේ මේ සසරේ. ගන්ධබ්බෙක් වෙලා කල්ප ගණන් කුණු වෙවි හිටපු කාලේ පින්වතුනි ඔබ අරන් ආවනේ මේ කාන්තාරේ ෂේම භූමියට. ඒ නිසා නේද ඔබට මේ බණ ටිකක් අහන්න හම්බුනේ. අරේ කාන්තා මගෙන් අහපු ප්‍රශ්නේ මං කිව්වේ පින්වතුනි ඔබ එහෙනම් ත්‍රිපිටකය පෙල්ල පෙල්ල අම්මට පෙන්වන්න ඕනේ. අම්මේ මේක හරි මේක වැරදි මේක හරි මේක වැරදි කියලා. අම්මට වඳින්න. අම්මට හැමදාම තේ කරන් ගිහිල්ලා ගෙනත් දෙන්න. අම්මට බත් ටික බෙදලා දෙන්න. අම්මගේ රෙදි ටික හොදලා දෙන්න. අම්මා බලයි. මේ මොකෝ මේ මනස එකපාරට වෙනස් වෙලා. ඒතර ඔබ කියන්නේ අම්මේ මං අර බණ අහනෝනේ. ඒ බණ අහන්න 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 මට තේරෙනවා මං අම්මන්ට කරන දේවල් මදි කියලා. අම්මා නිසායි මට මේ ධර්ම හම්බුනේ මගේ අම්මේ. අම්මා නිසායි මට නිවන් දකින ක්‍රමයක් හම්බෙලා තියෙන්නේ. ඒ පන්සලේ හාමුදුරුව කියනවා ඔබ සීලු දෙනාම දිවි හිමියෙන් තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන්න දිවි හිමියෙන් තමන්ගේ දෙමව්පියන්ට කරන්න ඕන සීලුතුකම් වගකීම් කරන්න කියලා. ඒ නිසා අම්මේ මට තේරෙනවා මම මෙතුවක ළම වෙනුවෙන් කරපු ටික මදි. මෙහෙම නෙමෙයි අම්මේ අම්මා ඉස්සරහා පෙරලි පෙරලි වැඳ මදි. මම නොකා අම්මට මං කන්න දෙන්නම් අම්මේ. ඒ තරම් අම්මයි තාත්තයි දෙන්න මට වටිනවා. මට කියන්නේ ඔය අම්මා ආයෙ ඔබට කියයිද බණ අහන්න එපා කියලා? කියයිද? ආයෙ ආරාමයට යන්න එපා කියයි? නෑ. අම්මත් එයි. අයි ඔබ ජීවමාන සාක්ෂියක් වුණා දහම හරි බවට. එහෙනම් අම්මට තාත්තට වඳින එක දරුවන්ටත් උගන්වන්න. පසඟ පිහිටවල වඳින්න උගන්වන්න. පසඟ පිහිටුවේ තියෙන වැදගත්කම තේරුම් කරලා දෙන්න. ලෞකික අර්ථයකුත් තියෙනවා ලෝකෝ අර්ථයකුත් තියෙනවා. ඒ දෙකම මම ඔබට මතක් කරලා දුන්නා. ඊට පස්සේ අම්මට තාත්තට දරන්නේ මේ තවක පිරිසක් මම මතක් කරා ඔබට. ගුරුවරු. අනිවාර්යෙන් තියෙන අවුරුද්දට නැගම් යන කාලයක ඒ දැන් තව ඉස්සරහට ලබන අවුරුද්දේ. නැත්තම් මේ ජනවාරි. ජනවාරි වලටත් යනවනේ මුණ ගැහිලා ටැගි බෝග හුමාරු කරගෙන. ගුරුවරු හම්බෙන්න යන්න. ඒ ගුරුවරු ඉන්න තැන හොයාගන්න පින්වතුනි. ඉස්කෝලේට ගියා නම් කියයි කොහෙද ඉන්නේ කියලා. ඔබේ ඕල් බෝයිස් එකෙන් ඕල් ගර්ල්ස් එකෙන් ඇහුවනම් ඒගොල්ලෝ දන්නව කොහෙද ඉන්නේ කියලා. ඒ ගුරුවරු හොයාගෙන යන්න. කොයි හරි කමක් නැහැ හොයාගෙන යන්න. ඒ හොයාගෙන යන අපහසු වෙනම් කෝල් එකක් හරි දෙන්න. දීලා මතක් කරන්න. මිස් මං අර මිස්ගේ එක වසර පන්ති හිටියේ. අර කියන දෙයක් අහන්න නැති එක. නොසන්ඩාල කියලා මිස් අර කතා කරේ. අන්නේ කතා මම මේ කතා කරන්නේ. මිස්ටර් පින්සිද්ද වෙන. අද මං එදා වඩා ගොඩක් වෙනස් කෙනෙක්. අද මම මෙන්න මෙහෙම ජීවිතයක් ගත කරන කෙනෙක්. අද මම බණට දහමට නැඹුරු වෙලා නිවන් දකින මාර්ගයට එළඹිලා ඉන්නේ මිස්ටර් පින්සිද්ද වෙන. ඔබතුමී මගේ ජීවිතේට කරපු හරිය මෙච්චරයි කියලා ඔබතුමීවත් දන්නේ නැහැ. නමුත් මගේ හිතේ තියෙන සතුට මගේ හිතේ තියෙන කෘතඥතාවය ඔබතුමීට පළ කරන්නයි මම මේ කෝල් එකක් දුන්නේ. මම අදින් පස්සේ හැම අවුරුද්දරම සැරයක් මිස් කරන හොයලා බලනවා. මගෙන් මිස්ට මොන හරි වෙන්න දෙයක් තියෙනවා නම් කරුණාවෙන් මට කියන්න. ඔබ දන්නවද ඉතින් මේ ගුරුවරයාගේ හිතට කොච්චර සතුටක් ඔබට දෙන්න පුළුවන්ද කියලා ඔය ටික කරලා. අද ගුරුවරු කොච්චර හිතන්නේ මුන්ට කියලා දුන්නට වඩා හොඳයි බල්ලෙට කන්න ටිකක් දුන්න නම් කියලා. නමුත් ඔබ ඔන්න ඔය ටික කරන්න පින්වදද? ආයේ සම්මාන ගහලා දුන්නටත් වඩා වටිනවා. ඔබ ওই කතා කරපු එක වචන ටික. කරන්න මේ දේවල් පින්දින කරන්න කරන්න කරන්න. පුළුවන් තරම් මිනිසුන්ගේ හිතවලට සතුට දෙන්න. පුළුවන් තරම් මිනිසුන්ගේ හිතවල තියෙන ගිනි නිවලා දාන්න. එන ඔන්න ඔය ටික කරන්න. තාමුත් කිව්වේ නෑ නේද? ඔච්චර නේද කිව්වේ? තා කිව්වා? හ්ම්? මොකද? ආච්චි අම්මයි සීයේ දෙන්නම දරුවන්ට හඳුනලා දෙන්න. කවුද කියලා? ආච්චි අම්මගේ සීයාගේ වටිනාකම තේරුම් කරලා දෙන්න. සති දෙකකට සැරයක්වත් කෝල් එකක් දීලා අනිවාර්යෙන්ම ඒ දරුවන්ට විනාඩි දෙකක් කතා කරන්න කියන්නේ ආච්චි අම්මත් එක්ක සීයාත් එක්ක. ඉස්සලා දරුවා කිය අනේ මට බෑ ආච්චිත් එක්ක කතා කරන්න කියලා හැංගේ. කණෙන් අල්ලන්නේ. වාඩියා. කතා කරා. අපේ දවසක පින්දේ. එනවා ওই ටික මතක තියාගෙන කරන්න දෙන්නත්. මතක තියාගෙන ඉඳලා දකින්නලා හරියනවා? නෑ කරන්න ඕනේ. කරන්න ඕනේ. ක්‍රියාවට නම්වන්. එතකොට තමයි ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන පාරේ යන්න පටන් ගන්නේ. ඔන්න ඔහොම නිවෙන හදවතකට තමයි පින්දිනේ අපිට නිවන දේශනා කරන්න පුළුවන්. ඔබ ගාව තියෙන ගල් හදවතක් නම් අපි කොච්චර බණ කිව්වද වැඩන්නේ. මට ඕනේ ගුරුහාඳුරන් වහන්සේ මෙතන වැඩම කළා. ඔබර නිවන් දකින්න දහම දෙද්දි ඔබේ හදවත නිවන් දකින්න දහම ගන්න පුළුවන් මෘදු හදවතක් බවට පත් කරලා යන්න. ගල් හදවත වලට නිවන් දකින්න බෑ. තම මනසේක දුක දැක්කහම පින්නේ හදවත උණු වෙන්න ඕනේ. තාවමනසේට වැරදක් වෙලා තියෙන තවමනසේට අසාධාරණයක් වෙලා තියෙනවා දැක්කහම තාවමනසේ දුක් විඳිනවා දැක්කහම මේ හදවත උණු වෙන්න ඕනේ. අන්න එහෙම හදවතට තමයි නිවන් දකින්න දහම දෙන්න පුළුවන්. එන ඔන්න ඔය ටික කරන්න පටන් ගන්න දින. වානඹ කොච්චර දුරක් යයිද කියලා. හොඳයි. එහෙමනම් පුණ්‍ය ආනමෝදනා සිද්ධ කළා. උදැසන සාකච්ඡාව අවසන් කරමු. යනයි පින්තුනි. එනා දුදසන පටන් මෙහෙම දක්වා ඔබ සෑම සිල් දනම් කර කියා ගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශ්‍රය ශක්තිය පළමු කොට මේ ආරාම වාසී වැඩවාස ආරාම වාසී වැඩවාසය කරන්නා වූ ගුරු දේවෝත්තමයන් වහන්සේ ප්‍රධාන කොටගත් සීලොම මහා සංඝ රත්නයටත් ඒ වගේම අනගාരികයන් සීල් දනාටත් ඒ වගේම ධර්මයේ පුණ්‍ය බාරයට සහ සම්බන්ධතාව කටයුතු කරන්නා වූ සීල් දනාටත් ඒ වගේම මේ සීල් දනා කෙරෙහි මහත් වූ ලැඟගත් කමෙන් සෙනෙහසෙන් දයාවෙන් අනුකම්පාවෙන් තමන්ගේ දහඩින් මඳුල මහන්සියෙන් කඳුලෙන් උපයා සපයා ගත්තව මිල මුදල් වේ පහදම් කරලා කිසිඳු අඩුවක් පාඩුවක් නැතුව සිව්පසෙන් සංග්‍රහ කරන්නව ඔබ වගේම දායක දායකවන් සෑම සිය දිනකටත් මේ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්ති වීදුව පතුරව හරින් ඒ වගේම දින ඔබේ සුජීවත සිටින්නාව දෙමාපියන් දෙපළ සිහිපත් කරගෙන ඒ වගේම ඔබට මේ ජීවිතේ පුරාවටම ගුරු හරුකම් ලබා දුන්නා වූ ගුරුවරු සිය දිනාමත් සිහිපත් කරගෙන වැලි කැටයක තරමකින් හෝ වතුරු බින්දුවක තරමකින් හෝ වේවා ඔබේ හිතක් රිදුන ලාවගේ හිදා දනට යම් කෙනෙක්ගෙන් උදව්ව පදවක ලැබුණා නම් අන්නේ සිරු දනමත් සිහිපත් කරන ඒ සිරු දනා කරේ මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරවහින් ඒ සිරු දනම් මේ පිනෙන් ප්‍රීතියට පත්වෙත්වා ප්‍රමෝදයට පත්වෙත්වා වැඩ වැළමී තියන මොන හැම රෝගාබාධයක් ඇත්නම් ඒ සියල්ලම ගසා දූරේ බෝත වෙත්වා දස කුසලින් මිදෙත්වා දස කුසල් වඩා තස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්දුනේ චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේම දරුවන්සේ බලා කියාගත්තා වූ සක්‍ර දේන්දු මහ ප්‍රධාන කොටගත් සදෙව් ලෝක වාසී සම්මා දෘෂ්ටික දෙවි දේවතාන් වහන්සේලා සියලු දෙනාටත් ඒ වගේම ඔබ දිෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී යන්තාක් දෙවි දේවතාන් වහන්සේලා පිරිසක් සිටිනවා නම් ඒ සියලු දෙනාවත් මේ පින් අනුමෝදන් කරගනිත්වා දසාපසලින් මිදෙත්වා දස කුසල් වඩත් අතස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම දින අනන්ත සංසාර පුරාවට ඔබත් එක්ක සහ සම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදී යකිරි සියලු දෙනාම සහෝදර සහෝදරියන් අඹ දරුවන් නෑදෑ හිත මිතුරන් ගුරු දෙගුරු ආදී ස්වාමි දරුවන් ස්වාමි දීනයන් ආදී මේ සෑම සිරි දෙනාම පින්දින මොහොතකට සිහිපත් කරගෙන ඒ සිරි දනා කරෙහිත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්ති වීදුව පතුරවාහි මේ පින වීදී පැතිර යාමෙන් ඒ සිරි දනාම සුඛිත මුදිත වෙත්වා අභව්‍ය ස්ථානික බුදුලා ඉන්නවන ඒයින් අතමි දේවා සම්දිරි සුඛිත අධදාහක්ම ලබත්වා සසර පුරාවටම කරගෙන ආව නායකන දින සියල්ලක් මහවර කරත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසල් වඩත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන්. අවසාන වශයෙන් සිහිපත් කරගන්න පින් උතුණ හිමනම් අද දවසේ පටන් මේ මොහොත දක්වා ඒ කර කියාගත්තා වූ සීලෝම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බලමහිමෙන් මේ මිහිමරළ මත ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කරදල අධිෂ්ඨාන කරන් ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරලා අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබටත් මටත් අප සිරු දෙනාටත් එකතු වන ලැබිලා මේ මනුසත්භාවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුළ දීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම ඒකාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන් ඔබ සාමි ශ්‍රී දනම නිබ්බාන පරම සුඛෙන් සුපිරතර වෙත්වා.